sinhanada.net.
பூஜ்ய ராஜகிரி அரியஞான சுவாமீந்திரயானன் வහන්සේට நமஸ்கார කරමින් අපි ධම් සාකච්ඡාව ශ්‍රවණය කරන්නට සූදානම් වෙමු. අවසරයි ස්වාමීන් වහන්ස. පහුගිය වතාවේ ඔබ වහන්සේ වැඩම කළ අවස්ථාවේ ඔබ වහන්සේ අපිට යම් කිසි සාකච්ඡාවක් ඇසුරින් ධම් කාරණා බොහොමයක් පැහැදිලි කර දුන්නා. එක්තරා ස්වාමීන් වහන්සේ නම අප භාග්‍යවතුන් වහන්සේ මුණ ගැහිමට පැමිණෙනම මේ ස්වාමීන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේගෙන් විමසනම භාග්‍යවතුන් වහන්ස සත්වයා කුමකින් වැසී තිබේද? සත්වයාට යම් යම් කාරණා අවබෝධ කරගන්නට බැරිව සිටින්නේ කුමකින් වැසී සිටින නිසාද කියන කාරණය බුදු පියාණන් වහන්සේගෙන් විමසනවා. අපේ ස්වාමීන් වහන්ස අපි සූදානම් ඒ උතුම් දහම් සාකච්ඡාවේ ඒ උතුම් පැහැදිලි කිරීමේ ඉතිරි කොටසට අවධානය යොමු කරන්න.
නෝනා, අපි ගිය පාර පන්සිල් මළුවෙන් අපි කතා කළා එක්තරා ස්වාමීන් වහන්සේ නමක් ලෞතුරා බුදුරජාණන් වහන්සේගෙන් ඇවිල්ලා ප්‍රශ්නයක් විමසුවා. භාග්‍යවතුන් වහන්ස, මේ සත්වයා කුමකින් වැසී තිබෙනවාද කියන කාරණේ. ඉතල කුමකින් වැසී තියෙනවාද කියන කාරණේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සත්වයා තුළ මේසා ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්යන් සකස් වෙද්දී ඇයි මේ සත්වයාට මේ දේ පෙනෙන්නේ නැත්තේ කියලා. සත්වයා කුමකින්ද වැසී තියෙන්නේ? තේනන්. එතකොට කුමකින්ද වැසී තියෙන්නේ කියන කාරණේදී මොකද්ද සත්වයාට ඒ වැසී තිබෙන නිසා නොපෙනෙන්නේ? මේ ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්යන් මේසා බහුලව මේසා ගහනව සමාජය තුල සිද්ධ වෙද්දී ඇයි සත්වයාට මේ දේ පෙනෙන්නේ නැති කියලා බුදුරජාණන් වහන්සේ අහනවා. තේන්න. දැන් අපිට පේනවනේ සමාජය තුල දැක්කහම නෝනා බලවත් අපිට හිතා ගන්න බැරි කතා කරන්න බැරි බලවත් අනුතුරුදායක සිද්ධීන් සමාජය තුල සිද්ධ වෙනවා. තේන්න. ජාතියක් හැටියට, ආගමක් හැටියට, රටක් හැටියට, අපේ සදාචාරාත්මක පැත්තෙන්, සීලාචාර ධර්ම පැත්තෙන් සෑම තැනකම දිනෝනා අපි දකින්නේ ප්‍රගතියක් නෙමේ විනාශයක්මයි. මේසා විනාශයක් සිද්ධ වෙද්දි අන්න අර ස්වාමීන් වහන්සේ අහනවා බුදුරජාණන් වහන්සේගෙන් භාග්‍යවතුන් වහන්සේ, ඇයි මේ සත්වයාට මේ දේ නොපෙනෙන්නේ කියලා. කුමකින්ද මේ සත්වයා වැසී තියෙන්නේ කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණ, සත්වයා වැසී තියෙන්නේ අවිද්‍යාවෙන් කියලා. අවිද්‍යාව කියලා කියන්නේ මොකද්ද? චතුරාර්ය සත්‍ය දන්නේ නැහැ. එයා දුක කියන කාරණය, ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්යන් දුකයි කියන කාරණය දකින්නේ නැහැ. දුකට එකම හේතුව තෘෂ්ණාව කියන කාරණය දකින්නේ නැහැ. දුක නැති කරන්න නම් තෘෂ්ණාව නැති කරන්න ඕනේ තමාම කියන කාරණය දකින්නේ නැහැ. දුක නැති කිරීමේ මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා දකින්නේ නැහැ. හැම මොහොතකම සකස් වෙන්නා වූ දුක නිවා ගන්න අපි නිරේතුරුව ගමන් කරන්නේ මිච්ඡා මාර්ගයන් තුලමයි. ලෝභ ද්වේෂ මෝහයන් තුලමයි නැවත 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 දුක සකස් වෙන දුක දිශාවටම අපි ගමන් කරන. බුදුරජාණන් වහන්සේ කියනවා මහණ, අවිද්‍යාව වෙනුයි මේ සත්‍යය වැසී තියෙන්නේ. මේ චතුරාර්ය සත්‍ය දන්නේ නැහැ. මේ චතුරාර්ය සත්‍ය දන්නේ නැහැ. දුකට හේතුව තෘෂ්ණාව කියන කාරණේ දන්නේ නැහැ. දුක නැති කරන්න නම් තෘෂ්ණාවයි නැති කරන්න ඕනේ කියන කාරණේ දන්නේ නැහැ. දුක නැති කිරීමේ මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගයයි කියලා දන්නේ නැහැ. තේරෙනවද? ඊළඟට ලෞතුරා බුදුරජාණන් වහන්සේගෙන් ඒ ස්වාමීන් වහන්සේ අහනවා භාග්‍යවතුන් වහන්සේ, සත්වයාට මේසා මේ ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේවයන් සිද්ධ වෙද්දී මේ සත්වයා ඇයි තාමත් මේක තේරුම් ගන්නේ නැති කියලා. කුමන හේතුවක් නිසාද සත්වයාට මේ දේ නොතේරෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ අහනවා. මේ ඇසට පෙනිපෙනි සමාජය තුල මහා විනාශයක් වෙනවා. ඇසට පෙනිපෙනි සම්මා සම්බුද්ධ ශාසනයට මහා විනාශයක් වෙනවා. ඇසට පෙනිපෙනි මිනිස් ජීවිත ලෝභ ద్వේෂ මෝහයන් කරා බලවත් ආකාරයෙන් ගමන් කරනවා. නමුත් අර ස්වාමීන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේගෙන් අහනවා භාග්‍යවතුන් වහන්සේ, ඇයි සත්වයාට මේ දේ නොතේරෙන්නේ කියලා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ කියනවා සත්වයාට මේ දේ නොතේරෙන්නේ සැකය සහ ප්‍රමාදී භාවය නිසා. සැකය. තාම චතුරාර්ය සත්‍ය පිළිබඳ විශ්වාසයක් නැහැ. එයා සැකෙන් මේ දේ බලන්නේ.
අපේ ස්වාමීන් වහන්ස, චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස වැඩි යුතු ධර්මතා නොවැඩී තිබීමත් හේතුවක් වන්න බැරිද? ඒ වගේම අපේ ස්වාමීන් වහන්ස, දැන් කෙනෙක් විමසනවා චතුරාර්ය සත්‍ය මෙනෙහි කරන විට දුක ඇතිවෙන්නේ තෘෂ්ණාව නිසා බව ඒ පුද්ගලයාට අවබෝධ වෙනවා. නමුත් දරුවන්, ඒ වගේම තමන්ගේ ස්වාමියා සමග ගත කරන ජීවිතයේදී යම් යම් දේ නොලැබී යාම නිසා දුක ඇතිවෙනවා කියන කාරණය. ඒ වගේම ඇය විමසනවා කොහොමද ඒන් ගැලවෙන්නේ කියත්.
එතෙන්ට එන්න තව මං ඊට පස්සේ තව පල්ලෙහාට අපි එන්න ඕනේ. එතෙන් තමයි කල්යාණ මිත්‍රාශ්‍රය සකස් වෙන්නේ. තේරෙනවද? එතකොට දැන් මෙතනදී බුදුරජාණන් වහන්සේ කියනවා සත්වයා වැසී තියන්නේ අවිද්‍යාවෙන්. එතකොට සත්වයාට මේ අවිද්‍යාවෙන් තමා වැසී තිනවා කියන කාරණේ තේරෙන්නේ නැත්තේ ඇයි? සැකේ සහ විචිකිච්ඡාව සහ ප්‍රමාදී භාවය. තාම අප්‍රමාදී භාවය සකස් කරගෙන නැහැ. ඇයි සකස් කරගන්නේ නැත්තේ? මේ ආවා වූ දීර්ඝ භව ගමන පිළිබඳ තාම එයාට වැටහීමක් නැහැ. එයා දකිනවා දෙයියනේ දරුවා නිසා ප්‍රශ්න තියෙනවා, ව්‍යාපාරය නිසා ප්‍රශ්න තියෙනවා, රට ජාතිය නිසා ප්‍රශ්න තියෙනවා කියලා එයා දකිනවා. නමුත් එයා නුවණින් මෙනෙහි කරන්නේ මං සංසාරයේ සක්විති රජකම ලැබුවත් මං ඒකින් සෑහිමටපත්ුනේ නැහැ. මං සංසාරයේ සක්වයා කියන තැන හිටියත් මං ඒකින් සෑහිමටපත්ුනේ නැහැ. මං සංසාරයේ රජවරු සිටවරු වෙලා ධන කුවරයන් වෙලා හිටියත් කවදාක්වත් ඒකින් සෑහිමටපත්ුනේ එන නෝනා සංසාරයේ ඒසා දෙයක් ලැබිලා සෑහීමකටපත්ුනේ නැත්තම් මේ ජීවිතය අපි සෑහෙයිද? මේ ලැබුණු පුංචි දෙයි නෑ. ඉතින් ඒ නෝනා නුවණින් මෙනේ කරලා නෑ. ඒ නිසා යා දකින්නේ දරුවෝ 3 දෙනා ඉන්නේ, නෝනායි මහත්තයයි ගෙදර ඉන්නේ. අපිට ප්‍රශ්න මේ ප්‍රශ්න වලට හේතුව මොකද්ද කියන කාරණය තුල ලතවෙවි ඉන්නේයි. එයා හිතන්නේ දෙයියනේ සංසාරයේ සක්විති රජකම ලැබුණා සුජම්පතිය කියන තැන ලැබුණත් නෝනා අපි ඒකෙන්වත් සෑහීමකටපත්ුනේ ඒසා නොසෑහීම තුළමයි අපි කටයුතු කරන්නේ. එතකොට මේ දැන් නොසෑහීම කියන කාරණේ නෝනා සාරා සංක කල්ප ලක්ෂ සියක් කෝටි ප්‍රකෝටි ගාණක් අපිව බලවත් දුකකට අරන් දාලා ඇදලා දාලා තියෙනවා. එතකොට මේ නොසෑහීම කියන කාරණය කොතනින් අවසන් වෙනවද, මොකද්ද ඉලක්කය, මොකද්ද අවසානය කියන කාරණේ අපිවත් දන්නේ නැහැ. දැන් ඔබේ හෘද සාක්ෂියට තට්ටු කරලා ඇහුවොත් ඔබ තුල තියෙනා වූ නොසෑහීම කුමක් කෙරෙහි නොසෑහීමද? රූප වේදනා සංඥා සංකාර විඥාන යන අයිති කර ගැනීම උදෙසා තියෙන නොසෑහීම. එතකොට මේ නොසෑහීමේ ඉලක්කය මොකද්ද? ඔබට පේනවද ඉලක්කය? නෑ
ස්වාමී.
ඔබ මෝටරසයිකලයක් ගන්නවා, මං මෝටරසයිකලයක් ගන්නවා කියලා ගත්තට පස්සේ ඊළඟ ඉලක්කය සකස් වෙන්නේ කාර් එකක් ගන්න ඕනේ. ඒ කාර් එක ගත්තාම ඊළඟ ඉලක්කය සකස් වෙන්නේ ඊට වඩා වටිනා කාර් එකක් ගන්න ඕනේ. ඒ වගේ නෝනා නොසෑහීම කියන කාරණේ අවසානයක්, ඉලක්කයක්, සීමාවක් කියන කාරණයක් ඔතනකවත් නෑ. ඒ නිසා අපේ හෘද සාක්ෂියත් එක්ක අපි ගනුදෙනුවක් කරන්න වෙනවා. නොසෑහීම ඔබ කුමක්ද මගෙන් ඉල්ලන්නේ? ඔබ සංසාරයේ මම සක්විති රජ වෙච්ච වෙලාවෙත් ඒ සක්විති රජකමෙන් ඔබ කවදාකවත් සෑහුනේ නැහැ. සෑහුනේ නැහැ. බුදුරජාණන් වහන්සේ පාරහරහ පණින කඩිරැලක් පෙන්නලා කියනවා, ආනන්ද මේ කඩිරැලේ ඉන්න සෑම කඩියෙක්ම සංසාරයේ සක්විති රජ වෙලා තියෙනවා කියලා. එහෙනම් එදා සක්විති රජ වෙච්ච වෙලාවෙත් සෑහුනේ නැහැ. සක්‍රයා වෙච්ච වෙලාවේ, සුජම්පතිය වෙච්ච වෙලාවේ සෑහුනේ නැහැ. බුදුරජාණන් වහන්සේ කියනවා සත්වයා කහවණු වැස්සක් වැස්සත් කවදාක්වත් තෘප්තිමත් වෙන්නේ එනන් නෝනා නොසෑහීම කියන කාරණේ අවසානයක් කොතනකවත් නැහැ. අවසානයක් කොතනකවත් නැහැ. තෘෂ්ණාව කියන එකම අර්ථය අපි ජීවිතයෙන් අල්ලා ගන්න තාක්කල් නොසෑහීම කල්ප සියක් කෝටි ප්‍රකෝටි ගාණක් අනාගතයට දුකත් සමග අපිව අරගනියා. එන සංසාරේ අපි ඒසා දේවල් ලැබලා, සක්විති රජකම් ලැබලා, සක්‍රයා කියන තැන ලැබලා, රජවරු සිටවරු දේවිවරු ධන කෝරය වෙලා ඉපදිලා ඒත් අපි සෑහුනේ නැත්තම් දැන් අද මේ ජීවිතේ මොකද්ද ඔබට කියන්නේ? නොසෑහීම. ඔබේ නොසෑහීම ඔබට මොකද්ද කියන්නේ? මේ තීන සම්පත් මදි, මේ තීන සැප සම්පත් මදි, මේ ගෙවල් දොරවල් මදි, මේ තීන යාහන මාන වැඩි, මේ රට හොඳ නෑ, මේ රට ආරක්ෂාකාරී නෑ, අපේ දරුවන්ට තියෙන අධ්‍යාපනය නෑ කියලා නොසෑහීම මේ ජීවිතෙත් කරන්නේ ඔබව රටපටවන්න හදන එක නෙමේද? ඈ එක්ක ඕස්ට්‍රේලියාවට, එක්ක කැනඩාවට. අදත් මොකද්ද කරන්නේ දෙයියනේ? මේ නොසෑහීම, මේ සුන්දර මාතෘභූමිය හොඳ නෑ කියලා ඔබව රටපටවන්න හදනවද නැද්ද?
ඈ
කොයිසා දෙනෙක් මේ රට හොඳ නෑ, මේ රටේ ආරක්ෂාවක් නෑ, මේ රටේ දරුවන්ට අනාගතයක් නෑ කියලා නොසෑහීම කියන එකම කාරණේ නෝනා මොනසා බලවත් අනතුරු කර අරන් යනවද කියලා බලන්න. එතකොට එහෙනම් බලන්න, යම් පුද්ගලෙ අපේ නොසෑහීම කියන කාරණය වෙනම ප්‍රශ්නයක්. නමුත් යම් කෙනෙක් කියනවා නම් මේ රට හොඳ නෑ, මේ රට සුදුසු නෑ, අහවල් රටයි හොඳයි කියන්නේ නෝනා, ඒ තරම්නම් මිත්‍යාවක් මේ ලෝක ධාතුව තුල නැහැ. මොකද මේ ලෝක ධාතුව තුල තියෙන සුන්දරම ශ්‍රේෂ්ඨම බින්කඩේ තමයි අපි මේ දෙපා තබාගෙන ඉන්නේ. තේරෙනවද?
ස්වාමිනාහස දැන් මෙහෙම කල්පනා කරන කෙනෙක් ඉන්න පුළුවන්. දැන් මගේ රටේ රුවන්වැලි මහාසෑ සමිඳුන් වැඩ සිටිනවා, ජයශ්‍රී මහා බෝ සමිඳුන් වැඩ සිටිනවා. ඉතින් මට අවශ්‍ය වෙලාවට මේ තැන් වැඳ පුදා ගන්න මට ඕනම වෙලාවක පුළුවන්. හැබැයි මම වෙනත් රටක ඉන්නවා නම්, ඕස්ට්‍රේලියාව වගේ රටක මම පදිංචි වෙලා ඉන්නවා නම් මට ඒ අවස්ථාව ලැබෙන්නේ නැහැ. ඉතින් මං ඒ රටවල් වල මොන සැප සම්පත් වින්දත් මට මේ රටේ ඉඳගෙන මට අවශ්‍ය වෙලාවට මේ පූජනීය ස්ථාන මට වඳින්න යන්න, පුදන්න යන්න මට හැකියාව තියෙනවා. ඒ නිසා මේ රට මට වැදගත්, මේ රට මට උතුම් කියලා කල්පනා කරන උදවිය තියෙනවා සම්මාදී.
ඒක නෝනා සම්මාදිට්ඨිය ශක්තිමත් භාවය. ඒකෝ සම්මාදිට්ඨිය දුර්වල වෙන්න දුර්වල වෙන්න තමන් උපන් ජාතිය හැම්බෙලාම, උපන් රට හැම්බෙලාම දෙවෙනි තැනට තමන්. හේතුඵල ධර්මය. වැරද්දක් නෙමෙයි. දැන් ඒගොල්ලන්ගේ කිසිම වැරද්දක් නැහැ. ඒක සම්මාදිට්ඨිය දෙන දුර්වල භාවය. එතකොට මෙවැනි සුන්දර රටක ඉපදිලා මේ සුන්දර රටේ ධර්මානුකූලව අර්ථයන් වඩාගෙන මේ ජීවිතේදීම සුගතිය සාක්ෂාත් කරගන්න පුළුවන්, සෝවාන් සකෘදාගාමි අනාගාමි අරිහත් ඵලයන් සාක්ෂාත් කරගන්න පුළුවන්, මෙච්චර සුන්දර රටක ඉපදිලා නෝනා ඒ සුන්දර රට දෙවෙනි තැනට දානවනම් එයා ඊළඟ ජීවිතේ සරණාගතෙක් වෙලා තමයි උපත්තිය ලබන්නේ. සරණාගතයෝ කියලා පිරිසක් ඉන්නවනේ.
එහෙමයි.
රටක් නැහැ. ඒගොල්ලන්ට රටක් නැහැ. ඇයි එහෙම වෙන්නේ? පෙර ජීවිතවල තමන් ලැබුවා වූ මාතෘභූමිය නෝනා ගැරහුවා.
ඒ වගේම අපේ ස්වාමිනාස දැන් කෙනෙක් යම් රටක උත්පත්තිය ලබන්නේ එම රටේ උත්පත්තිය ලැබීමට අදාළ වන ධර්මතා හේතුකාරණා සහිතව නේද අපේ ස්වාමිනාහන්ස?
අනිවාර්යෙන්ම එහෙමයි. මේ සුන්දර රටේ මේ බුදුදහම ස්ථාපිත වෙලා තියෙන මේ සීලාචාර ධර්මයන් සදාචාර ධර්මයන් මේ සුන්දර සංස්කෘතියක් තියෙන මේ රටේ උත්පත්තිය ලබන්නේ නෝනා ඊට අදාළ පෙර ජීවිතයේ සංස්කාරයන් තියෙන නිසාමයි. නමුත් අපි මේ සියලු දේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන සංස්කාරපච්චයා විඥාන.
එහෙමයි.
සංස්කාරයන්ට අදාළමයි විඥානයේ දැනීම සකස් වෙන්නේ. ඒතර කාටවත් අපිට දොස් කියන්න බෑ. මොකද අපේ රටට එන්න තියෙනා වූ බලවත් විපාකයන් තියෙනවා. මොකද 1971 බලවත් වූර කැරල්ලක් ඇති වෙලා බලවත් අකුසල් සමාජය සිද්ධ කරගත්තා. 1983 ජූලි කලබලවලින් බලවත් වූ විනාශයක් බලවත් වූ අකුසල් මනුෂ්‍යයා කරගෙන තිනවා. 1989 වෙච්ච අර කැරලියෝලින් නොනා මැලේච්ච මිනිස් ඝාතන සිද්ධ වුණා වූ යුගයක් ඒ කාලේ. 89 කලබල කාලේ භීෂණ කාලේ අවුරුදු 30කට 35කට වඩා අර කොටි යුද්ධයක් ඉතාමත් රුදුරු ආකාරයෙන් රට තුල ක්‍රියාත්මක වුණා. ඒතොර මේවැ විපාකයන් එන්න ඕනේ.
ඒ විපාකයන් සමුන්හස කවුද මුහුණ දෙන්නේ විපාකයන්ට?
ඒ විපාකයන්ට මුහුණ දෙන්නේ විපාකයන් අත්විඳලා මැරුණා වූ අය පෙරලා ඉපදිනවා සමාජේ. දැන් 71 අර මහා භීෂණ වලට යට වෙලා මැරුණේය මනුෂ්‍ය වෙලා ඉපදෙලු. 89 අර දාමත් රුදුරු භීෂණයන්ට මැති වෙලා බෙල්ල කපලා ඔලු කපලා අතපය කපලා එවැනි භීෂණ ඒගොල්ලෝ නැවත මනුෂ්‍ය වෙලා ඉපදෙලු. ඒතකොට මේ විපදුනාට පස්සේ නෝනා ඒවාට විපාකයන් එන්න ඕනේ. ඒවාට විපාකයන්ට අදාළව තමයි අපේ දැනීම සකස් වෙන්නේ. ඒතකොට අපිට එවැනි දැනීම් සකස් වෙනකොට නෝනා අපි දක්ෂ වෙන්න ඕනේ මේ දැනීම් විනාශයේ උදෙසා හේතු වෙන්න පුළුවන් කියන කාරණේ මතු කළා.
එහෙමයි.
ඒතකොට ඒක මතු කරලා දකින්න නම් සම්මා දිට්ඨිය තියෙනවා. සම්මා දිට්ඨිය කර්මය කර්මඵල විශ්වාසයෙන් නැති කෙනෙකුට ඒක මතු කරලා දකින්න බැහැ.
එහෙමයි.
කර්මය කර්මඵල විශ්වාසයෙන් තියෙන්නේ නැහැ. දැන් අපේ රටේ කවදාක්වත් නෝනා පිදෙල් ක්‍රස්තු කෙනෙක් පහළ වෙන්නේ නැහැ. අපේ රටේ කවදාක්වත් චේගුවිරා කෙනෙක් පහළ වෙන්නේ නැහැ. මොකද අපේ රටේ කවදාක්වත් පන්ති විරහිත සමාජයක් සමාජවාදී සමාජයක් බිහි වෙන්නේ නැහැ. මොකද මේ රට කර්මය කර්මඵල විශ්වාසයෙන් දන් දෙන රටක්.
එහෙමයි.
මේ රට කර්මය කර්මඵල විශ්වාසයෙන් සිල් රකින මෛත්‍රී වඩන රටක්. ඒ නිසා අනිවාර්යයෙන්ම කර්මය කර්මඵල විශ්වාසයට අදාළව ජීවත් වෙන සමාජයක පන්ති පරතරය අනිවාර්යයෙන්. මොකද දන් දෙන කෙනා ධනපති වෙනවා. දන් දෙන කෙනා මහේශාක්‍ය වෙනවා. දන් දෙන කෙනා ප්‍රභු වෙනවා. දන් නොදෙන කෙනා දුප්පත්භාවයට පේනවා. ඉතින් කර්මය කර්මඵල විශ්වාසයට අදාළව මේ බුදුදහමේ ලක්ෂණ තියෙන රටක නෝනා කවදාක්වත් පන්ති විරහිත සමාජයක් බිහි වෙන්නේ නැහැ. ඒක හේතුඵල ධර්ම. ඒක හිරුභාවෙ බිහි වෙන්න පුළුවන්. නමුත් අපේ රටේ කවදක්වත් ඒක වෙන්නේ අනිවාර්යම පන්ති සහිත සමාජයක් තමයි මේ කර්මය කර්මඵල විශ්වාසයෙන් පින්කම් කරන ජාතීන් ඉන්න රටක අනිවාර්යම බිහි
වෙන්නේ.
නමුත් චේගුවෙලා කෙනෙක් වෙන්න පිදෙල් ක්‍රස්තෝ කෙනෙක් වෙන්න සංස්කාර දරාගෙන උපදින මිනිස්සු වුණ තරම් ඉන්නවා. අවංකභාවයේ තියෙන සමානාත්මතාවයට ගරු කරන නීතියට යුක්තියට ගරු කරන ජනතාවට ආදරය කරන මිනිස්සු ඕන තරම් මේ සමාජෙ බිහිවෙන්නේ. මිනිස්සු බිහි වුණාට කවදාක්වත් නොනා අදාළ තැනට යන්න එවැනි සංස්කාර දරාගෙන උප්පත්තිය ලබන හැම කෙනෙකුටම කාරණා තුනකට මුහුණ දෙන සිද්ධ වෙනවා. එක තමයි එක්කෝ යා රාජ්‍ය හමුදාතින් මැරුම් කන්න ඕන. ඒ පළවෙනි කාරණේ. දෙක යා අනිවාර්යයෙන්ම ධනපති පන්තියට එකතු වෙන්න ඕන. දැන් වර්තමානයේ හුඟක්ම වෙලා තින්නේ ධනපති පන්තියට එකතු වෙන්න. තුන්වෙනි කාරණය මේ යථාර්ථය තේරුම් අරගෙන එයා අනිවාර්යයෙන්ම පැවිදි උපසම්පදාවට පත් වෙන්නේ. ওই කාරණා තුනයි තියෙන්නේ. මේ කාරණා තුන සමාජය තුල අපිට ඕන තරම් පේනවා. ඉතින් ඒ නිසාමයි අතීතේ පටන් අර ඇන්නම් පෙරලා මහත්යාලාගේ කොල්ලින් ආරම සිල්ලාගේ මහත්ලෑකාරේ පීඨ කේනමන් මහත්යාගේ කාලේ ඉඳන් නෝනා ඒගොල්ලෝ පන්සලට කවදාකවත් ගරු කරන්නේ. ඒගොල්ලෝ ආගම අභින් කියලා කියන තැනට දාලා තින්නේ ඇයි? කර්මය කර්මඵල විශ්වාසය පිළිගන්න තාක්කල් සම්මා දිට්ඨියට අදාළව අර්ථයන් ක්‍රියාත්මක වෙන තාක්කල් සමාජවාදී කියන කාරණය අපේ සමාජයට ගැලපෙන්නේ නැහැ. ඒක ගැලපෙන්නේ නැහැ. වර්තමානයේ වාමාංශික කියන කණ්ඩායම් පන්සලකට නොයන්නේ, හාමුදුරුවන්ට ගරු නොකරන්නේ, දානයක් පූජා කරන්නේ, සද්ධර්මයට ගරු නොකරන්නේ නෝනා ඒකට ගරු කරන තාක්කල් ඒගොල්ලන්ගේ අරමුණු කරා යන්න අරමුණු කරා යන්න බැහැ. එතකොට මේවා හේතුඵල ධර්මයි.
සමිනහංශ අවසාන වශයෙන් වෙනි තැන්වල තියෙන්නේ මිලේච්ඡත්වේනේ.
මිලේච්ඡත්වේ කියන්නේ සාංශාරී පුහුණු. තේන්න මං කියවන දැන් 71 ඉඳන් තිබ්බ භීෂණයන් තිබ්බ අර සියලු දේවල් වලින් අය නැවත නැවත මෙරි මෙරි ඉපදිලා ඉපදිනවා කියලා පරිච්ඡසම්පන්න. එතකොට මේ විඥානයන් මේ අදාළ පුහුණු කිරීම වලට අදාළව තමයි ඒගොල්ලන්ට දැනීම් සකස් වෙන්නේ. එතකොට මේ දැනීම් සකස් වෙද්දී ඒගොල්ල සම්මාදිට්ඨියට ගිහිල්ලා ප්‍රශ්න විසඳන්න නෙමෙයි හදන්නේ. මිත්‍යා දෘෂ්ටියේ තියෙන ඉඳලා සමාජයේ තව තවත් විනාශකාරී තැන්ට අරගෙන යන්නේ
හදන්නේ. අපේ ස්වාමිනාස දැන් අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ රාජකීය වංශිකයෙක්. ඒ වගේම අනිකුත් සියලුම ආනන්ද නන්ද රාහුල වැනි බුද්ධ ශාසනයේ ප්‍රධාන තනතුරු දරූ සියලුම ස්වාමින්ද්‍රයන්න් වහන්සේලා රාජකීය වංශවලට අයත් අය ස්වාමිනාස විශේෂයෙන්ම මේ කර්මීය කර්මඵල ආදී කාරණා අපි විමසා බලද්දී
මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වෙද්දී මෛත්‍රී බුදුරජාණන් වහන්සේත් එක්ක පහළ වෙන අනිත් සියලුම රහතන් වහන්සේලා 80 මහා ශ්‍රාවකින් වහන්සේලා සියලුම දෙනා මේ වෙලාවේ තුසිතේ හොය කොහරි දිවෙතල වල ඉන්නේ.
එහෙමයි සමනාත්.
මොකද ඒගොල්ල පාරමී ගමනක් එන්නේ. ඒගොල්ල පාරමී ගමනක් ඇවිල්ලා සංස්කාර පත්‍යා විඥාන කියනේ දැනීම තියෙනවා ඒගොල්ලන්ට. මම අදාළ බුදුරජාණන් වහන්සේගේ ශාසනය පහළ වෙනවා කියනේ දැනීම ඔස්සේ ඇවිල්ලා නෝනා ඒගොල්ල දැන් තුසිතේ කොහරි ඉන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මිනිසයාට අවුරුදු 80,000 ආයුෂ තියෙන තැනයි මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නේ.
එහෙමයි සමි.
මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නේ වෙන කොහෙවත් නෙමේ දඹදිව කියන රාජ්‍යෙම.
එහෙමයි.
ඒ දඹදිවෙන කියන රාජ්‍යයට එදා කේතුමති රාජධානියේ තමයි මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නේ. ඒකට කියන්නේ කේතුමති රාජධානිය. ඒ කේතුමති රාජධානියේ සංඝ කියන සක්විති රජ කෙනෙක් ඉන්නවා කියන්නේ. එයා සක්විති රජ කෙනෙක්. දැන් සුද්ධෝදන රජතුමා සක්විති රජ කෙනෙක් නෙමෙයිනේ. නමුත් එදා සංඝ කියන සක්විති රජතුමාගේ පූජිත බමුණාට දාව තමයි නෝනා මෛත්‍රී බෝධිසත්වය ලෝකෙට පහළ වෙන්නේ. ඒ මෛත්‍රී බෝධිසත්වය පහළ වෙන්නේ අපේ බුදුරජාණන් වහන්සේ කිඹුල්වත් නුවර පහළ වුණා වගේ කේතුමති රාජධානී කියන එක. ඒ රජතුමාගේ රාජධානී තමයි කේතුමති රාජධානී. එදාට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා උන්වහන්සේ මේ දිවසින් බල්ලා දේශනා කරන හේතුඵල ධර්මය. මුළු කේතුමති රාජධානිය නෝනා ජනතාවගෙන් පිරී ඉතිරි ගිහිල්ලා තියෙනවා කියන්නේ. එක කුකුලෙක් එක වහලයක් උඩට නැග්ගොත් ඒ කුකුලට පුළුවන් කියනවා යොදුන් ගානක් ගෙයින් ගේට පැනලා යන්න.
එහෙමයි.
ඒ කියන්නේ ඒ සා ජනාකීර්ණ කාලයක තමයි මෛත්‍රී බුදුරජාණන් වහන්සේ බෝධිසත්වයන් පහළ වෙනවා කියන්නේ. එතකොට මේ සියලුම දේවල් නොනා හේතුඵල ධර්ම. එතකොට මේ හේතුඵල ධර්මයන් දැකලා බුදුරජාණන් වහන්සේ දිවසින් මේ සෑම දෙයක්ම දේශනා කළ සූත්‍රගත ධර්මයේ තියෙනවා. එහෙනම් මේ වර්තමානයේ සමාජයේ සිදුවෙන කිසිම දෙයක් වරදක් නැහැ. මම නම් කොතනකවත් සමාජයේ 1.1 මෙන්න මෙතන වැරදි කියලා දැනක් තම මට නම් පේන්නේ. ඒ කොතනකවත් වැරද්දක් මට පේන්නේ. ධර්මානුකූලව පේන්නේ. ඇයි අපි වපුරපු දේ අස්වැන්න අපි ගන්න. වපුරපු දේ අස්වැන්න අපි ගන්න. ඒ නිසා අපි වපුරන්නේ මිත්‍යා දෘෂ්ටිය නම් නෝනා ඊට අදාළව අස්වැන්න අපි ලබනවා.
එහෙමයි.
වපුරන්නේ ලෝභ දේශ මෝහය නම් ඊට අදාළව අස්වැන්න අපි ලබනවා. ඒ නිසා අර සාමින් වහන්සේ ආපු ප්‍රශ්නෙට බුදුරජාන් වහන්සේ කියනවා මහණෙනි සත්‍යයා වැසී තියෙන්නේ අවිද්‍යාවෙන්, ඒ කියන්නේ චතුරාර්ය සත්‍ය නොදැනීම. මේ සත්‍යයාට මෙච්චර විනාශයක් සිද්ධ වෙද්දී ඇයි මේක නොපෙනෙන්නේ? කාරණා දෙකයි. එකක් සැකය, දෙක ප්‍රමාදී බව.
ප්‍රමාදී බව.
එහෙනම් ඒ දෙකයි සාම සැකයි, බුදුරජාණන් වහන්සේ සැකයි, ධර්ම රත්නයේ සැකයි, සංඝ රත්නයේ සැකයි, චතුරාර්ය සත්‍ය සැකයි, නිවන් මාර්ගයේ තෘෂ්ණාව, නිවන් මාර්ගයේ අරහත්ාංගික මාර්ගයේ කියන කාරණේ සාම සැකයි. ඊළඟට තුන්වෙනි කාරණේදී ස්වාමීන් වහන්සේ ආනවා භාග්‍යතුන් වහන්සේ මේ සත්වයා කුමක්ද මේ සත්වයා තුල තැවරිලා තියෙන්නේ? මේ සත්වයා ඇසෙන් රූපයක් දැක්ක තැන ඒකට ඇලෙනවා. කනෙන් ශබ්දයක් ඇහෙන තැන ඒකට එක්ක ඇලෙනවා, එක්ක ගැටෙනවා. මේ නාසයෙන් ගඳ සුවඳක් දැනෙන තැන එක්ක ඇලෙනවා, එක්ක ගැටෙනවා. මේ දිවට රසයක් දැනෙන තැන එක්ක ඇලෙනවා, එක්ක ගැටෙනවා. මේ කයට ස්පර්ශයක් දැනෙන තැන එක්ක ඇලෙනවා, එක්ක ගැටෙනවා. මේ මනසට සිතුවිල්ලක් මතුවන තැන එක්ක ඇලෙනවා, එක්ක ගැටෙනවා. භාග්‍යවතුන් වහන්සේ කුමක්ද මේ සත්වයා තුල තැවරිලා තියෙන්නේ? දකින දකින රූපේ, අසන අසන ශබ්දය, දැනෙන දැනෙන ගඳ සුවඳ, මේවාට මේ සත්වයා ඇලිලා යන්නේ ඇයි? භාග්‍යවතුන් වහන්සේ කියනවා මේ සත්වයා තුල තැවරිලා තියෙන මොකද්ද? තෘෂ්ණාවයි. මේ සත්වයා තුල තෘෂ්ණාව තැවරිලා තියෙන තාක්කල් දකින දකින, ඇසෙන ඇසෙන, දැනෙන දැනෙන දෙයට ඇලෙනවා කියන්නේ.
එහෙමයි.
බුදුරජාණන් වහන්සේ කියනවා සිප්පණී කියන මහුංකාරය තෘෂ්ණාවට. බුදුරජාණන් වහන්සේ කියන්නේ සිප්පණී කියන මහුංකාරය කියන්නේ. ඒ සිප්පණී කියන මහුංකාරය මේ ලෝක ධාතුවේ, මේ ලෝකේ නෝනා වේගවත්ම මහුංකාරියෝ ඉන්නේ ඔය අපේ කටුනායක නිදහස් කලාපෙ නෙමෙයි. අපි හිතන්නේ දක්ෂම මහුංකාරියෝ ඉන්නේ කටුනායක නිදහස් කලාපෙ ඉන්න දයාබර කාන්තාවක් ගැණුදරුවෝ කියලා නේ. නමුත් බුදුරජාණන් වහන්සේ කියනවා නෑ මේ ලෝක ධාතුවේ ඉන්න වේගවත්ම මැහුම්කාරිය සිප්පණී කියන මැහුම්කාරියයි. ඒ සිප්පණී කියන මැහුම්කාරිය සෑම මොහොතකම නෝනා මැෂිමේ දෙපා තබාගෙනයි ඉන්නේ. මැෂිමේ පාගණයකට දෙපා තබාගෙනයි ඉන්නේ. පස්සේ සිද්ධ වෙන මොහොතේම මැස්ම ගැහුවා. තේරෙනවද? පස්සේ කියන්නේ මොකද්ද? අධ්‍යාත්ම රූපය, බාහිර රූපයයි විඥානයයි එකතු වෙන තැනම තුෂ්ණාවේ මැස්ම ගහනවා. දැන් අපේ කටුනායක නිදහස් කලාපේ ඉන්න දයාබර දරුවෝ මැස්මක් ගැහුවොත් ටී-ෂර්ට් එකකට, ෂර්ට් එකකට, එහෙම නැත්නම් කලිසමකට ඔය මැස්ම අවුරුදු පහකින් ගැලවිලා යනවද නැද්ද?
එහෙමයි.
නමුත් සිප්පණී කියන මැහුම්කාරිය ගහන මැස්ම නෝනා කල්ප සියක් කෝටි පෙකෝටි ගාණයක් නොකැඩි ප්‍රතිත්ත සමුප්පන්නව ගලාගෙන යනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා
කළා.
තේරෙනවද? එනිසා මේ සත්වයා ඇලිලා තියෙන්නේ කුමකින්ද? තුෂ්ණාවෙන් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඊළඟට බුදුරජාණන් වහන්සේගේ ස්වාමින් වහන්සේ අහනවා මේ සත්වයා මේ බියටපත් වෙලා තින්නේ. මේ සත්වයා කුමක් නිසාද භාග්‍යවතුන් වහන්සේ මේ බියටපත් වෙලා තින්නේ? මේ බියටපත් වෙලා තින්නේ වෙන කිසිම දෙයක් නිසා, මේ ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ය නිසා. මේ ජරා ව්‍යාධි මරණයන් සිද්ධ වෙන්නේ නැත්නම් ලෝකයා බිය වෙනවද? ලෝකයා බිය වෙන්නේ නැහැ. එහෙනම් මේ පන්සල් යන්නේ, බෝධි පූජා තියන්නේ, ධර්මයේ තුල හැසිරෙන්නේ බාගෙට භාගයක් මේවා කරන්නේ නෝනා බයට. ඇයි? ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්යන් පසුපස අපේ හබාගෙන එනවා.
එසේ නොමැතිව ස්වාමීන් වහන්ස සසර දුකෙන් මිදීම යන චේතනාව මූලික කරගෙන නෙමෙයිද ස්වාමීන්?
සසර දුකෙන් මිදීම කියන චේතනාව මූලික කරගෙන කරන්න නම් අනිවාර්යයෙන්ම යා කල්යාණ මිත්‍ර ආශ්‍රය ලැබලා සද්ධර්ම ශ්‍රවණය කරලා නුවණින් මෙනෙහි කරලා ආර්ය ශ්‍රාංගික මාර්ගය තුල අවංකව දැසගත්තා වූ කෙනෙක් බවද පත් වෙන්නේ.
එහෙමයි.
නමුත් අර කුමකින්ද සත්වයා ඇලෙන්නේ? කුමකින්ද සත්වයා කුමද්ද තැවරිලා තියෙන කාරණේදී තෘෂ්ණාව වැඩි වෙන්න වැඩි වෙන්න වැඩි වෙන්නේ, තැවරුණ දේ වැඩි වෙන්න වැඩි වෙන්න වැඩි වෙන්න නෝනා අපි ධර්මයේ පසුපස යන්නේ අපේ ආරක්ෂාව උදෙසා, අපේ බියෙන් මිදීම උදෙසා. ව්‍යාපාරය ආරක්ෂා කරගන්න, ධනය ආරක්ෂා කරගන්න, දරුවා විභාගෙන් පාස් කරගන්න, ඉහළ රැකියාවක් ලබා ගන්න, තමන්ගේ ගේ දොර ආරක්ෂා කරගන්න, අර ලාටු වැඩි වෙන්න වැඩි වෙන්න, තෘෂ්ණාවේ ලාටු වැඩි වෙන්න වැඩි වෙන්න නෝනා අනිවාර්යෙන්ම අපි මිච්ඡා මාර්ගයටයි ගමන්
කරන්නේ.
මොකද ආර්ය ශ්‍රාංගික මාර්ගයේ ශක්තිමත් වෙනවා නම් කවදාකවත් තෘෂ්ණාව වැඩි වෙන්න විදිය නැහැ. තේරෙනවද? කෙනෙක් කියනවා නෑ මම මගේ ළඟ තෘෂ්ණාව නෑ කියලා. නමුත් එයා හම්බ කරනවා, ගෙවල් දොරවල් හදනවා, සිල්පද බිඳිනවා. නමුත් මේ සෑම තැනකදීම නෝනා මොකද්ද යාගේ දුර්වල වෙන්නේ? ආර්ය ශ්‍රාංගික. කාටවත් කියන්න බෑ තමා තුල තෘෂ්ණාව තියෙනවා කියනවා නම් ශක්තිමත්ව මම ආරෂ්ඨාංගික මාර්ගයේ ශක්තිමත්ව ඉන්නවා කියලා කියන්න කියන්න බැහැ. එහෙම කොහොමද කියන්නේ? කෙනෙක් තෘෂ්ණාවෙන් ලෝභ දේශ මොහයන් වඩනවා නම්, කෙනෙක් තෘෂ්ණාවෙන් සිල්පද බිඳිනවා නම්, කෙනෙක් තෘෂ්ණාවෙන් අකුසල් වඩනවා නම් එයාට කවදාකවත් කියන්න බෑ නෝනා මම ආරෂ්ඨාංගික මාර්ගයේ තුල ශක්තිමත්ව ඉන්නවා කියලා. තමා තුල ආරෂ්ඨාංගික මාර්ගයේ ශක්තිමත් නම් තමා තුල තෘෂ්ණාව සියුම් වෙන්න ඕනේ. ඔය තෘෂ්ණාව සියුම් කරන ධර්මතාවයයි ආරෂ්ඨාංගික මාර්ගය කියලා කියන්නේ. එනිසා හතරවෙනි ප්‍රශ්නේදී අර ස්වාමින් වහන්සේ ඇහුවේ මොකද්ද? මේ සත්වයා කුමටද මේ බය වෙලා තියෙන්නේ? ඇයි බියටපත් වෙලා තියෙන්නේ මේ සත්වයා? අනේ භාග්‍යවතුන් වහන්සේ කියන මේ සත්වයා බියටපත් වෙලා තියෙන්නේ ජාති, ජරා, ව්‍යාධි, මරණ, ශෝක පරිදේම. එනනොනා මේසා අනතුරක් තියෙද්දී මේ අනතුර සත්වයාට නොපෙනෙන්නේ කුමක් නිසාද? අවිද්‍යාව.
අවිද්‍යාව නිසා.
වෙන දෙයක් නෙමෙයි. අවිද්‍යාව නිසාමයි තමා තුල තියෙන සැකය තමන්ට තේරුම් ගන්න බැරි. අවිද්‍යාව නිසාමයි තමා තුල තියෙනා වූ ප්‍රමාදීභාවය තමාට තේරුම් ගන්න බැරි. අවිද්‍යාව නිසාමයි මේ දුකට හේතුව තෘෂ්ණාව කියන කාරණේ තේරුම් කරගන්න බැරි. අවිද්‍යාව නිසාමයි මේ ජාති, ජරා, ව්‍යාධි, මරණ වලට බියටපත් වෙලා තියෙන්නේ. හේතුඵල ධර්මයෙන් අදාළව දකින්න දක්ෂ නැහැ. එනවා දැන් මේක දකින්න කෙනා මොකද්ද කරන්න ඕනේ? අර අවිද්‍යාව කියනා වූ අඳුරු පටලේ ඉරාගෙන අපි ඉස්සරහට යන්නේ. දුර අවිද්‍යාව කියන කාරණේ ඉරාගෙන යන්න නම් අනලෝතුරා බුදුරජාණන් වහන්සේ කියනවා තමා තමාට කෘතවේදී වෙන්න. මේ කාරණා මේ ඉතිසල පන්සිල් මල්ලේ මතක් කළේ. දෙවනුව බුදුරජාණන් වහන්සේ කියනවා තමා තමාට කල්යාණ මිත්‍රයෙක් වෙන්න. නිහතමානී භාවය ඇති කරගන්න. කෘතවේදී වුණා, නිහතමානී භාවය ඇති කරගත්තා. ඊට පස්සේ ආ කල්යාණ මිත්‍රාශ්‍රේ ලබන. ඒතර කල්යාණ මිත්‍රාශ්‍රය කියන්නේ මෙතෙන්දි කවුද? ලෞතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ සූත්‍රගත ධර්ම නිවැරදිව දේශනා කරන්නා වූ විකෘතිින්ගෙන් තොරව දේශනා කරන්නා වූ ස්වාමීන් වහන්සේලා තමයි කල්යාණ මිත්‍ර ආශ්‍රයට හේතු වෙන්නේ. වර්තමාන සමාධිය. තේරෙනවද? එහෙම මිසක් කවදාක්වත් කල්යාණ මිත්‍රයින් හැටියට සෝවාන් සකෘදාගාමි අනාගාමි අරිහත් උත්තමයන් නම් හොයාගෙන යන්න එපා. මොකද වර්තමාන සමාජයේ ගිහි පින්වතුන්ලාගේ ලොකු දුර්වලතාවයක් තියෙනවා. ඒ අය මාර්ගඵලලාභින් හොයාගෙන යන. ඒසා බුදුරජාණන් වහන්සේ කොතනකවත් අපිට සංඝයාට සෝවාන් සකෘදාගාමි අනාගාමි කියලා සංඝයා දකින්න කියලා අපිට කියන නැහැ. බුදුරජාණන් වහන්සේ සංඝයා හැටියට දකින්න කියලා අපිට කියලා තියෙනවා. ඒ නිසා අපි සංඝයා හැටියට දකින්න නැතුව සංඝයා සෝවාන් සකෘදාගාමි අනාගාමි මේ විදිහට හොයන්න ගියොත් නෝනා ඒ හොයන්න යන ප්‍රමාණයට අපි බලවත් අනතුරු වල පැටලිලා තව තව පැටලෙනවා. ඒ තුලින් අපිට ශ්‍රද්ධාව වැඩෙන්නේ නැහැ. ශ්‍රද්ධාව අර්ථවත් වෙන්නේ ශ්‍රද්ධාව අපි තුල වැඩෙන්නේ බුදුරජාණන් වහන්සේ කිව්ව සීමාව තුල හිටියොත් පමණයි. බුදුරජාණන් වහන්සේ කියන සීමාවෙන් අපි බැහැරට ගියොත් බැහැරට යන ප්‍රමාණයට නෝනා අපි ශ්‍රද්ධාව දුර්වල කර ගන්නවා. දවසක් එක්තරා බමුණෙක් දිනපතා එනවා ජේතවනාරාමයට. ඇවිල්ලා යා බලනවා ඇස් දෙක පියාගෙන ඉන්නේ ස්වාමීන් වහන්සේලා කවුද? භාවනා කරමින් ඉන්නේ ස්වාමීන් වහන්සේලා කවුද? බිම බලාගෙන සක්මන් කරන ස්වාමීන් වහන්සේලා කවුද? මෙහෙම ස්වාමීන් වහන්සේලා හත් නමක් අට නමක් එකතු කරගෙන හැමදාම දානෙට වඩංගුනේ. මේක බුදුරජාණන් වහන්සේ දැක්ක කීප දවසක්. බුදුරජාණන් වහන්සේ එක්තරා දවසකදී අහනවා බමුණගෙන් බමුණා ඔබ මොකද්ද මේ හොයන්නේ කියලා. ඒ වෙලාවේ බමුණ කියනවා භාග්‍යවතුන් වහන්සේ මම රහතන් වහන්සේලා හොයනවා කියලා. මගේ ගෙදර දානෙට වඩම්මගෙන යන රහතන් වහන්සේලා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා බමුණ ඔබ කෙසේනම් රහත් సంతානයක් අඳුනගන්න පුළුවන්ද කියලා. මොකද කෙනෙක්ගේ අවබෝධ ඥානයක් දකින්න පුළුවන් ඥානයේ තියෙන ලෞතර බුදුරජාණන් වහන්සේට පමණයි. ඒ බමුණාට කියනවා බමුණ ඔබ මුලින් හම්බ වෙන ස්වාමින් වහන්සේලා හත් නම ගෙදර එක්කන් ගිහිල්ලා සංඝයා අරමුණු කරගෙන දන් දෙන්න කියලා. මොකද ඒ දානයයි නෝනා සද්ධාව අර්ථවත් කරගෙන දෙන්නා වූ දානය. තේරෙනවද? එහෙම නැතුව කවුරුන් හෝ ගිහිල්ලා මම දන් දෙන්නේ රහතන් වහන්සේලාට විතරයි, මම අනාගාමී, මම සෝවාන්, මම සකෘදාගාමී අයට විතරයි දන් දෙන්නේ කියනවා නම් අවුරුදු 100ක් දන් දුන්නත් සද්ධාව නම් වැඩිලා නැහැ. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. සද්ධාව වැඩිලා නැහැ බුදුරජාණන් වහන්සේ කිව්ව තැන ඉඳලා නැහැ. සද්ධාව පෝෂණය කරමිනුයි අපි දන් දෙන්න ඕනේ. සද්ධාව කොපි සංගයා කියන අර්ථය තුලයි ඉන්නේ.
අපේ ස්වාමීන් වහන්ස වත්මන් සමාජයේ බොහෝ දෙනෙක් විමසන ප්‍රශ්නයක් මේ. චීවරයට නුසුදුසු අයුරින් වාචික අසංවරයෙන් යුතුව හැසිරෙන ස්වාමීන් වහන්සේලා දෙස මේ සමාජයේ මිනිස්සු බලන්න ඕනේ මොන
සංඥාවද? මේ ස්වාමීන් වහන්සේලා දිහා සංගයා කියලා බලන්න කියලා බුදුරජාණන් වහන්සේ අපිට කියන්නේ. දැන් ආකාශ මහරහතන් වහන්සේ ස්වාමීන් වහන්සේලාත් එක්ක වැඩම කරනවා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාල.
එහෙමයි.
නමුත් ආකාශ මහරහතන් වහන්සේ දන්නේ නැහැ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවා කියලා.
එහෙමයි.
අර බමුණෙක් එනවා බුදුරජාණන් වහන්සේගේ පිරිනිවන් පාල ගෞරව දක්වලා අර මදාරා මලකුත් අතින් අරන් එනකොට මේ ආකාශ මහරහතන් වහන්සේ ආන බමුණ මේ ප්‍රදේශේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා කියලා.
එහෙමයි.
බුදුර කියනවා භාග්‍යවතුන් වහන්සේ ඊයේ පිරිනිවන් පෑවා කියලා.
එහෙමයි සර්.
ඒකට ඒක කියනකොට මේක ඇහෙනවන සුභද්‍ර කියන භික්ෂුවට. එතන සුභද්‍ර කියනවා අතන ඉන්න අර පුතග්ජන ස්වාමීන් වහන්සේලා බුදුරයන් වහන්සේ පිළිනුවන් පෑවා කිව්වම අඬද්දි සුභද්‍ර කියනවා අඬන්න එපා දැන් සතුට වෙන්න. අපිට නිදහසේ ජීවත් වෙන්න පුළුවන්. අපි දැන් විනය පනවන්න කෙනෙක් නැහැ. රැයට කන්න එපා කියන කෙනෙක් නැහැ. වැරදි දේවල් කරන්න එපා කියන කෙනෙක් නැහැ. ඒ නිසා දැන් ඔබට සතුට වෙන්න කියද්දී නෝනා මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ඒ තුලින් ධර්මයක්මයි දැක්කේ. මොකද ධර්මය ඉන්ද්‍රිය ධර්මයන් බිඳුවට බැසා වූ භික්ෂුවකගේ අතස්සබ එච්චරයි වෙන දෙයක් දැක්කේ නෑ. ඒක දැකලා උන්වහන්සේ ඒ වෙලාවේ අදිෂ්ඨානයක් කරනවා පළවෙනි ධම්ම සංගායනාව තියලා විනය ශක්තිමත් භාවයට පත් කරන්න ඕන කියලා. එච්චරයි කලේ. එහෙම නැත්නම් සුභද්‍ර භික්ෂුව ශාසනයෙන් අයින් කළා කියලා කොතනකවත් සූත්‍රගත ධර්මයක නෑ. ඒ නිසා නෝනා මේ අද දක්වා මේ සම්මා සම්බුද්ධ ශාසනය ආරක්ෂා වෙලා තියෙන්නේ වැරදි කළා වූ ස්වාමින් වහන්සේලා නිසා. ඒක හොඳට තේරුම් ගන්න. මේ සම්මා සම්බුද්ධ ශාසනය අද දක්වා ආරක්ෂා වෙලා තියෙන්නේ වැරදි කළා වූ භික්ෂුන් වහන්සේලා නිසා. වැරදි කළා වූ භික්ෂුන් වහන්සේලා නිසායි බුදුරජාණන් වහන්සේ විනය පනවන්නේ. සෑම විනය කාරණා 227ක් භික්ෂුණී ශාසනයේ 308ක් මේ සෑම විනය කාරණාවක්ම පනවන්නේ වැරද්ද කළාට පස්සේ. වැරදි නොකර පනවුවා වූ විනය කාරණා නැහැ. වැරද්දක් කළාට පස්සේ ඉක්නවන්නේ. එනනෝනා එදා සාමින් වහන්සේලා වැරදි නොකලා නම් සමහරට විනය පැනවීමක් නැති වෙන්න තිබ්බා. එනනෝනා විනය පැනෙව්වේ නැති අතීත ශාසන බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා අවුරුදු 500ක් වෙනකොට අතුරුදහන් වෙලා ගිහින්. ඒ විනය පැනෙව්වේ නැහැ. එනනෝනා මේ සුන්දර විනය පැනෙව්වේ නිසායි ශාසනය අද දක්වාමේ. එන මේ විනය පනවන්නේ වැරදි කළා වූ ස්වාමින් වහන්සේලා නිසා. දුස්සීල භාවයට පත් වුණා වූ ස්වාමින් වහන්සේලා නිසා. තේනද? එහෙනම් උන්වහන්සේලා නිසා ඒ ශාසනය ආරක්ෂා වෙලා තියෙනවා. තේරෙනවද? එහෙනම් මේ වර්තමානයේ යම් ස්වාමින් වහන්සේ කෙනෙක් භික්ෂු චර්යාවන්ට ගැළපෙන්නේ නැති ආකාරයට ජීවත් වෙනවා නම් ඒක ශාසනයේ ශක්තිය උදෙසායි අපි ගන්න ඕනේ. අපි යම් භික්ෂු චර්යාවක් අපි නිවැරදිව ඉගෙන ගත්තා නම් අපි ඉගෙන ගත්තේ නෝනා වැරදි කරන ස්වාමින් වහන්සේලා දැකලා. මම නිවැරදි වෙනවා කියන තැනට ආවේ මම වැරදි කරන ස්වාමින් වහන්සේ දැකලා. ඒ නිසා ශාසනය තුල යම් වැරද්දක් තියෙනවා නම් ඒ වැරද්ද ශාසනයේ ශක්තිය උදෙසායි අපි ගන්න ඕනේ. ශාසනයේ ශක්තිය උදෙසායි. ඒතකොට මේ මොහොතේ ඒ ආකාරයෙන් වැරදි සිද්ධ වෙනවා නම් අපි නුවණින් දකින්න ඕනේ දෙයියනේ තව අවුරුදු 10ක් ගියාම ශාසනය කොයි වගේ තැනකට යයිද කියලා. ඒ තැන ඉඳලා වර්තමානයේ අප්‍රමාදී භාවයේ ජීවිතයට එකතු කරගන්න ඕනේ. අප්‍රමාදී භාවයේ ජීවිතයට එකතු කරගන්න. එහෙනම් අපි එවැනි දර්ශනයක් ස්වාමින්වහන්සේලාගේ වැරදි චර්යාවක් දැක්කා කියලා ඒ දකින්නේ නෝනා ඉන්ද්‍රිය ධර්මයන්ගේ දුර්වල ධර්මයක් අපි දකින්නේ. ධර්මයක් දකින්නේ වෙන දෙයක් නෙමෙයි. ඒතොර ධර්මයක් දකින්නේ අපි ගැටෙන්නේ නෙමෙයි. ධර්මයක් දකින්නේ නෝනා ධර්මයේ තුලින් ධර්මයක් වඩා.
එහෙමයි සම්මා.
ධර්මයේ තුලින් විදර්ශනාවකම වඩා ගන්න. ධර්මයේ තුලින් මේ ශාසනය ක්‍රමානුකූලව දුර්වල වෙනවා පේනවා නම් මේ ශාසනය උපයෝගී කරගෙන අපි මේකෙන් ගැලවිලා යනවා කියන කාරණේ එච්චර වෙන දෙයක් නෙමෙයි. එහෙනම් අපි නෝනා සංඝයාගේ යම් වැරද්දක් දකිනවා නම් නිරේතුරුවම නෝනා ඒ වැරද්ද අපි ධර්මයක් හැටියටමයි දකින්නේ. හේතුඵල ධර්මයක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ඉර හඳේ ආලෝකයේ නිෂේධ වෙන්නා වූ කාරණා හතරක් තියෙනවා කියලා. යම් මොහොතක යම් දවසක මේ ඉර හඳ තියෙනා වූ ආලෝකයේ නිෂේධ වෙන්න පුළුවන්. ආලෝකයේ පැතුරවන්නේ ඒ හේතු හතරක් තියෙනවා. පළවෙනි හේතුව තමයි රාහු අසුරේන්ද්‍රයා නිසා ඉරහඳේ ආලෝකයේ නිෂේද වෙන්න බබලන්නේ නැති වෙන්න පුළුවන්.
එහෙමයි.
මීදුම නිසා ඉරහඳේ ආලෝකය නැති වෙන්න පුළුවන්. වලාකුළු නිසා ඉරහඳේ ආලෝකය නැති වෙන්න පුළුවන්. ඒ වගේම දුහුවිලි කුණාටු නිසා ඉරහඳේ ආලෝකය නැති වෙන්න පුළුවන්. එහෙනම් මේ ඉරේ හඳේ ආලෝකයක් නැති වෙන හේතුන් හතරක් තියෙනවා වගේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ සංගයා බබලන්නේ නැති සංගයා ආලෝකය නොදෙන හේතුන් හතරක් තියෙනවා කියලා. පළවෙනි හේතුව තමයි මත් වතුර බී. දෙවෙනි හේතුව තමයි කාමයේ වර්ධවා හැසිරීම. තුන්වෙනි හේතුව තමයි මිල මුදල් රන් රිදී පරිහරණය කිරීම. හතරවෙනි හේතුව තමයි මිච්ඡා ආජීවේ. මේ සූත්‍රගත ධර්මයක් මම කියන්නේ. තේනන්. සංඝයා බබලන් නැතිවීමට හේතුව. එච්චරයි. වෙන දෙයක් නෙමෙයි. සාරිපුත්ත මහෝත්තමයාණන් වහන්සේ බැබළුවේ මේ ධර්මයන් සාරිපුත්ත මහරහතන් වහන්සේ තුල තිබ්බේ නැහැ. ඒතකොට මුගලන් මහෝත්තමයාණන් වහන්සේ බැබළුනේ, මිහිඳු මහෝත්තමයාණන් වහන්සේ බැබළුනේ නෝනා අර අසුන්දර ධර්මතාවයන් මේ ජීවිත තුල තිබ්බේ නැහැ. එහෙනම් හේතුඵල ධර්මයක්. එහෙනම් සමාජයේ කොතනකවත් නෝනා අපි වරදක් හැටියට දකින්න බැහැ. එහෙනම් දැන් මම අතනින් කොතෙන්ද ගාවේ අපි කෘතවේදී වෙන්න ඕනේ තමා තමාට. මම තාම සෝවාන් ඵලයටපත් වෙලා නැහැ. ඒ නිසා මම තාම සතර අපායට විරුද්ධයි. මැරෙන මොහොතේ අකුසල් මූලයක් සකස් වුණොත් අනිවාර්යයෙන්ම සතර අපායේ. ඒ නිසා තමා අදිෂ්ඨානයක් ඇති කරගන්නවා මම මට කෘතවේදී වෙනවා.
එහෙමයි.
මම සතර අපායට වැටෙන්නේ නැහැ. මම සතර අපායෙන් මිදෙනවා කියන විශ්වාසයට ආයෙනවා. ඊළඟට යා නිහතමානී භාවය ඇති කරගන්න. ඕනම කෙනෙකුට යා සමන් දෙනු. ඕන කෙනෙකුට යා හිස නමනවා. එයා අන්තිමයාට යන්න හැම වෙලාවෙම කැමැත්තේ ඉන්නේ. කෙනෙක් පළවෙනියාට යන්න කැමති නම් ඕනා එයා කවදාක්වත් තමාගේ පිටිපස්සේ යමක් කිසිම දෙයක් එයා ඉගෙන ගන්නෙ නැහැ. මොකද එයා පළවෙනියට යන්නේ. ඒතකොට පිටිපස්සෙන් 100ක් හිටියත් ඒ 100කින් කිසිම දෙයක් එයාට ඉගෙන ගන්න පුළුවන්කම නැහැ. මොකද එයා ඉස්සරහෙන් පළවෙනියා වෙලා ඉස්සරහෙන් යන්නේ. නමුත් නෝනා අන්තිම යන කෙනාට අර ඉදිරියෙන් යන 99 දෙනාගෙන් ඉගෙන ගන්න දෙයක් තියෙනවා. ඉගෙන ගන්න දෙයක් තියෙනවා. ඒ නිසා අපි නිරේතුරුව නිහතමානී භාවය ඇති කරගන්නවා. කල්යාණ මිත්‍රාශ්‍රය ලබනවා. දැන් Taman නිහතමානී. ඒ නිසා කල්යාණ මිත්‍රයා ඇසුරු කරන්න පුළුවන්. අපි කල්යාණ මිත්‍රයාට උගන්වන්න යන්නේ නැහැ. මොකද නිහතමානී භාවය තියෙනවා. කෘතවේදී භාවය මම මේ ජීවිතේ සෝවාන් ඵලයට පත් වෙන්න ඕනේ කියන උතුම් විශ්වාසය තුල ආ ඉන්නවා. අදිෂ්ඨානය තුල.
එහෙමයි.
යා සද්ධර්ම ශ්‍රවණය කරනවා, සූත්‍රගත ධර්ම ශ්‍රවණය කරනවා, යා චතුරාර්ය සත්‍ය අහනවා, සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් අහනවා, ඒවා නුවණින් මෙනෙහි කරනවා, අන්‍ය නුවණින් මෙනෙහි කරලා නොනා යා චතුරාර්ය සත්‍ය තමා තුලින් දකිනවා. චතුරාර්ය සත්‍ය තමා තුලින් දකිනවා. අපි කොච්චර ධර්ම මාර්ගය තුල ගමන් කරලත්, පැය ගණන් එරමිනියා ගොතාගෙන භාවනා කළත්, චතුරාර්ය සත්‍ය තමා තුලින් තමා දකින්න නැත්නම් නොනා කවදාවත් ඒවෙන් අර්ථයක් වෙන්නේ නැහැ. චතුරාර්ය සත්‍ය තමා තුළින් දුක කියන කාරණය තමා තුළින් දකිනවා. ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්යන් ප්‍රියන්ගෙන් වෙන්වීම අප්‍රියන්නා එක්වීම පංච උපාදානස්කන්ධේ නිත්‍ය වශයෙන් ගැනීම දුක තමා තුළින් එයා දකිනවා. එයිමත් ලෝකේ වටේ හොයන්න යන්නේ නැහැ. රට වටේ හොයන්න යන්නේ නැහැ. භාවනා පන්ති ගානේ දුවන්න යන්නේ තමා තුළින් දුක තමා තුළින් දකිනවා. තමා තුළින් දුක දැකලා ඊළඟට එයා දකිනවා දුකට හේතුව තෘෂ්ණාවයි. තමා තුළ දුක තියෙනවා නම් තමා තුළ තෘෂ්ණාව තියෙනවා කියන යථාර්ථය තමා තුළින් දකිනවා. එහෙනම් දුක තියෙන්නේ තමා තුළ නම් දුකට හේතුව තෘෂ්ණාව තියෙන්නේ තමා තුළ නම් දුක නැති කරන්න ඕනේ තමාමයි කියලා එයා දකිනවා. තමා තුළින් අන්න චතුරාර්ය සත්‍ය මතු කරනවා. දුක තමා තුළින් මතු කළා, දුකට හේතුව තෘෂ්ණාව තමා තුළින් මතු කළා. දුක නැති කරන්න ඕනේ තමාමයි කියන කාරණය දකිමින් නැති කිරීමේ මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළට අන්න මේකයි ධර්ම මාර්ගය. දැන් මේ මාර්ගය තුල අපි එන්න ඕනේ නෝන. මේ මාර්ගයට එන්නේ නැතුව අපි කොච්චර භාවනා කළා කියලාවත් කවදාකවත් ඒවෙන් ප්‍රතිඵලයක් ලැබෙන්නේ නැහැ. නමුත් වර්තමාන සමාජයේ නෝන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මගහැරලා භාවනාව කියන කාරණයට මුල් තැන දෙන්න. එක්කෝ සමාධිය, එක්කෝ ධ්‍යානතල, එක්කෝ විදර්ශනාව. නමුත් ආර්ය අෂ්ටාංගික මාර්ගයට වටිනාකමක් දෙන්නේ නැහැ. ආර්ය අෂ්ටාංගික මාර්ගය හරහා තමයි අපි සම්මා සතිය සම්මා සමාධියට යන්න ඕනේ. එතකොට මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය හරහා යද්දී බුදුරජාණන් වහන්සේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ නිරතුරුවම සීල සමාධි ප්‍රඥා කියන කාරණා තුනකට බෙදලා තියෙනවා. එතකොට සීල සමාධි ප්‍රඥා කියලා අපි කතා කළා පිළිවෙලට ආර්ය අෂ්ටාංගික මාර්ගයේදී බුදුරජාණන් වහන්සේ ප්‍රඥාවයි මුලින් පනවන්නේ. සම්මා දිට්ඨි සම්මා සංකප්පයන් පනවන්නේ ප්‍රඥාවට. එතකොට ඒ ප්‍රඥාව නොනා විදර්ශනාමය ප්‍රඥාව
එහෙමයි.
ඒකයි ලෞකික ප්‍රඥාව. මාර්ගය හඳුනා ගැනීමේ ප්‍රඥාව. මේ මාර්ගය හඳුනා ගැනීමේ ප්‍රඥාවෙන් ආර්ය අෂ්ටාංගික මාර්ගයට ඇතුල් වෙලා ඊළඟට යා සීලය ශක්තිමත් කරගෙන ඊළඟට යා සමාධිය ශක්තිමත් කරගෙන සම්මා සමාධිය තුලින් තමයි යා ලෝකෝත්තර ප්‍රඥාව අවබෝධාත්මක ප්‍රඥාවට එන්නේ. එතකොට ඒ අවබෝධාත්මක ප්‍රඥාව කියන්නේ නොනා කවදාකවත් පිළිගෙන දෙයක් නෙමෙයි. නමුත් ලෞකික ප්‍රඥාව පිළිහිනවද නැද්ද? පිළිහිනවා. සද්ධානුසාරී ධම්මානුසාරී දෙන්නට මේ ලෞකික ප්‍රඥාව තියෙනවා. නමුත් ඒ ලෞකික ප්‍රඥාව නොනා අසත්පුරුෂ ආශ්‍රය නිසා පංච නීවරණයන් නිසා පිළිහිලා යන්න
පුළුවන්.
එහෙනම් යා ලෞකික ප්‍රඥාවෙන් ආර්ය අෂ්ටාංගික මාර්ගයට දැන් ඇතුල් වුණා. මේ ධර්ම මාර්ගයයි සම්මා දිට්ඨියට මුලින්ම මුණගැහෙනවා.
එහෙමයි.
ඒතකොට සම්මා දිට්ඨිය මුණගැහුණ තැන නොනා එයා පළවෙනිම යා දකින්නේ මොකද්ද? තෙරුවන් කෙරේ සද්ධාද? බුදුරජාණන් වහන්සේ ධර්මරත්නේ සංඝරත්නේට එහා දෙයක් එයා දකින්නේ නැහැ. එහා සරණක්, එහා පිහිටක්, එහා ගුණයක්, එහා ඥානයක් එයා කවදාකවත් දකින්නේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ අයෝමය ශක්තිය, අයෝමය බලය, අයෝමය ඥාන ශක්තිය, අයෝමය විමුක්ති ශක්තිය තමා තුළින් දකිනවා. මොකද එයා දැන් සද්ධර්මය ශ්‍රවණය කරනවා, සද්ධුණුවණින් මෙනෙහි කරනවා. ඒ වගේ ධර්මරත්නේ ගුණයන්, ධර්මරත්නේ ශක්තිය, සංඝරත්නේ ශක්තිය දකිනවා. ඒ සම්මාදිට්ඨියේ පළවෙනි තැන.
එහෙමයි සරණං.
ඒ සම්මාදිට්ඨියේ පළවෙනි තැනට ආවට පස්සේ නෝනා එයා සම්මාදිට්ඨියෙන් දෙවෙනුව දකින්නේ මොකද්ද? කර්මයේ කර්මඵල
විශ්වාසය.
කර්මයේ කර්මඵල විශ්වාසය. ඒ කියන්නේ යහපත් දෙයක් කළොත් යහපත් විපාකයක් තියෙනවා, අයහපත් දෙයක් කළොත් අයහපත් විපාකයක් තියෙනවා කියන එක. එහෙනම් දැන් බලන්න සම්මාදිට්ඨියේ අර්ථයන් දුර්වල නිසාමයි නෝනා සමාජය තුල මේසා බලවත් විනාශයන් සිද්ධ වෙලා තියෙන්නේ. ඒ පළවෙනි කාරණේ මොකද? තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව නැහැ. තෙරුවන් බුදුරජාණන් වහන්සේද ධර්මයට අදාළව ජීවත් වෙන්නේ නැහැ. ධර්මයට අදාළව හිතන්නේ නැහැ. දැන් අපේ රටේ පරිපාලනය බලන්න බලවත් අවුල් ජාලයකනේ තියෙන්නේ නේ. කිසිම නිශ්චිතභාවයක් නැහැ කුමක්ද කියන පැත්තේ, දෙපැත්ත එහාට මෙහාට වෙවි තියෙන්නේ. ඇයි ඒ නෝනා ධර්මයට අදාළව අපි හිතලා නැහැ? බුදුරජාණන් වහන්සේ රාජ්‍ය පාලනය උදෙසා, දේශපාලනය උදෙසා, රජවරුන් උදෙසා දේශනා කරන සෑම ධර්මයකදී නෝනා පළවෙනි කාරණය දේශනා කරන්නේ මොකද්ද? සමගිය. සමගියෙන් රැස් වෙන්නේ. තේනවද? නිරේතුරුව රැස් වෙන, නිරේතුරුව කතා කරන්නේ. කොහොමද කතා කරන්නේ? සමගියෙන් රැස් වෙලා, සමගියෙන් කතා කරලා සමගිය විසිරී යන්නේ
කියන්නේ.
තේනවද? නමුත් අපිට කවදාකවත් ඒක කරන්න ඇයි සමගියෙන් රැස් වෙන්න බැරි නෝනා? අර ශරීරයේ තියෙනා උලාටු වැඩි, තෘෂ්ණාව වැඩි. තේනවද? නිරේතුරුවම ඇලීම් ගැටීම් වලින්ම නොනා සම්පූර්ණයෙන්ම අර සමගිය විනාශ කරලා දාන්න. දෙවනුව බුදුරජාණන් වහන්සේ නිරේතුරුව කියනවා අතීතේ පැනෙව්වා වූ නීති වෙනස් කරන්න එපා කියලා. දැන් බුදුරජාණන් වහන්සේ සංඝයා අපිට සප්ත අපරිහානී ධර්මයන් දේශනා කරනවා.
අපිටත් දේශනා කළ තියෙනවා. ඒ දේශනා කළා වූ එක ධර්මයක් තමයි බුදුරජාණන් වහන්සේ පැන වූ නීති වෙනස් කරන්න එපා. බුදුරජාණන් වහන්සේ පැන වූ විනය නීති වෙනස් කරන්න එපා. පැනෙව්වේ නැති දේවල් ඇතුල් කරගන්න ඒ බුදුරජාණන් වහන්සේ අපිට පනවල දින අපිට වික්ෂුන් වහන්සේලාට පැනෙව්වා වූ සප්තපරිහානි ධර්මය. තේරෙනවද?
අපේ ස්වාමීන් වහන්ස දැන් ඔබ වහන්සේ සඳහන් කරන මේ කාරණා දෙකම මේ වෙනකොට ස්වාමීන් වහන්ස සිද්ධ වෙලානේ තියෙන්නේ.
ඒ විනාශය ඒකනේ ධර්මය. අපිට පනවන සප්තපරිහානි ධර්මයන්ගෙන් බුදුරජාණන් වහන්සේ මුලින්ම කියනවා සමගියෙන් රැස් වෙන්න කියලා. අපිට සමගියෙන් රැස් වෙන්න කියන්නේ මොකද්ද? අපිට මාසෙකට පොහොය දෙකක් බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙන පොහොය කිරීම. කරුවල පොය දාටයි 15 සඳ තියෙන පොය දාටයි. ඒ සෑමේ පොය දෙකේදීම අපි සංඝයා හැටියට උපසම්පදා භික්ෂුන් වහන්සේලා සීමාවකට එකතු වෙලා නෝන අපි පොහේ කිරීම කරන්නේ. සමගි අපේ ඇවැත් තිනෝ නම් පිරිසිදු වෙලා තනියම ඉන්නවා නම් තනියම අදිෂ්ඨානයේ පොය සිද්ධ කරනවා. ඒ වගේම එක්කෙනෙකුට වැඩිය ඉන්නවා නම් ඊට අදාළ පොය කිරීම කරනවා. 4 වැඩියෙන් ඉන්නවා නම් උපෝසත පොයන් සිද්ධ කරනවා. එතකොට මේ සමගියෙන් රැස්වීම සමගියෙන් සාකච්ඡා කිරීම සමගියෙන් විසිරියාම කියන කාරණය බුදුරජාණන් වහන්සේ අපිට සප්ත අපරිහානී ධර්මයන්ට භික්ෂුන්ගේ අපිට දේශනා කළා තියෙනවා.
එහෙමයි.
තව කාරණයක් තමයි බුදුරජාණන් වහන්සේ පැනෙව්වා වූ විනය නීති වෙනස් කරන්න එපා. පැනෙව්වේ නැති දේවල් ඇතුළත් කරගන්න එපා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නිරයතුරුවම වැඩිහිටි සංඝයාගේ අවවාදයන් ගරු කරන්න. ශාසනයේ උමනා එපාකම් සංඝයාගේ උමනා එපාකම් සොයා බලන්න. ඒ වගේම පංච උපාදානස්කන්ධය කෙරෙහි තියෙන තෘෂ්ණාව ක්‍රමානුකූලව සියුම් කරගන්න. මේ වගේ නෝන අපිටත් කාරණා හතක් බුදුරජාණන් වහන්සේ පනවලා තියෙනවා.
තේරෙනවද?
ඒතකොට මේ කාරණා දුර්වල වෙන සංඝයාගේ සමගිය සංඝයාගේ රැස්වීම සංඝයාගේ සාකච්ඡාවන් දුර්වල වෙන නෝන සංඝ සමාජය අන්තිමට යනවා. පරිහානී ධර්මයන් ආවොත් අනුකරට ගියා. ඒතන අපරිහානී ධර්මයන් හැටියට තමයි බුදුරජාණන් වහන්සේ මේවා දේශනා කරන්නේ. නිතර රැස් වෙන සමගියෙන් සාකච්ඡා කරන්න සමගියෙන් පොහේ කරන්න එහෙම කරන්න වර්තමානයේ කොච්චර නම් සංඝ සමාජය තුල ભેදයන් තියෙනවද නේ? ඒවා බෙදිලා ඉතින් නෝන ඒත් හේතුඵල ධර්මය. වැරද්දක් නෙමෙයි ඈ. හේතුඵල ධර්මයන් මොකද්ද හේතුව? ඇයි සත්වයාට මේවා නොපෙනෙන්නේ? ඇයි නොපෙනෙන්නේ? අවිද්‍යාව.
එච්චරයි.
ඒතර අවිද්‍යාව නිසා පේන්නේ නැහැ. පේන්නේ නැති වෙන්නේ මොකද්ද තියෙන්නේ? අර තෘෂ්ණාවේ ලාතු වැඩි. එක්කෝ ඇලෙනවා එක්කෝ ගැටෙනවා. ඇලීමයි ගැටීමයි උපේක්ෂාව කියන දෙන්න ගන්නෙ ධර්මයේ කියන උපේක්ෂාව.
එහෙමයි.
ඇලීම ගැටීම තුල කොතනකවත් කවදාකවත් ධර්මයක් නැහැ.
එහෙමයි.
අපි දක්ෂ වෙන්න ඕනේ ඇලීම ගැටීම සකස් වෙන තැන නිරයතුරුවම ඒ ඇලීම ගැටීමේ තියෙනා වූ අනිත්‍යභාවය දැකලා නැත්නම් සංස්කාරයන්ගේ ස්වභාවය දැකලා උපේක්ෂාව කියන තැනට හිට ඉතන තමයි ධර්මය. ඒසා නිරයතුරුවම නෝනා සම්මා සම්බුද්ධ ශාසනයේ අරටුව කියන්නේ මේ චතුරාර්ය සත්‍යය. තේරෙනවද? අරටුව කියන්නේ චතුරාර්ය සත්‍යය. ඒ චතුරාර්ය සත්‍ය තුල අපි ඉදිරියට යන්න නම් ඕන අනිවාර්යෙන්ම අපි ආර්ය ෂ්ටාංගික මාර්ගයේ තුලයි යන්න ඕනේ. සම්මා දිට්ඨියයි මුල් වෙන්නේ. සම්මා දිට්ඨියේදී කර්මය කර්මඵල විශ්වාසය කියන ධර්මය නෝන හරිම සුන්දර ධර්මයක්. කර්මය කර්මඵල විශ්වාසයෙන් ලෝකයේ දකින්න කෙනා කොතනකවත් ඇලීම් ගැටීම් ඇති කරගන්නේ නැහැ.
තේරෙනවද?
එයා හේතුඵල ධර්මයක් හැටියට දකින්නේ. මනුස්සයෙක් වරදක් කළොත් එයා ඒ වරද දකින්නේ එයාගේ ඉන්ද්‍රිය ධර්මයන්ගේ දුර්වලභාවයෙන්. කෙනෙක් යහපතක් කළොත් එයා ඒ යහපත දකින්නේ එයාගේ ඉන්ද්‍රිය ධර්මයන් බල ධර්මයන්ගේ ශක්තිමත් භාවය නිසා. වෙනදයක් මේ හේතුඵල ධර්මයන්ට අදාළව එයා දකිනවා. දැන් බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා ජයශ්‍රී මහා බෝසමිඳුන් වහන්සේ ළඟ වැඩ සිටි පළවෙනි සතියේදීම නෝනා වසවර්ති දිව්‍ය පුත්‍රයා ඇවිල්ලා නෝනා බලවත් තර්ජනය බුදුරජාණන් වහන්සේට කරනවා.
එහෙමයි
සර්. මේ සම්මා සම්බුද්ධ ශාසනයට අද නෙමේ තර්ජනාවේ. වර්තමානයේ නෙමේ තර්ජනය ඇවිල්ලා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ සම්මා සම්බෝධිය අවබෝධ කරගත්ත දවසේම මේ සම්මා සම්බුද්ධ ශාසනයට ආපු බලවත්ම තර්ජනය ආවා. වසවර්ති දිව්‍ය පුත්‍රයා බුදුරජාණන් වහන්සේට ඇවිල්ලා කියනවා භාග්‍යවතුන් වහන්සේ දැන් ඔබ වහන්සේගේ වැඩේ හරි. ඔබ වහන්සේ අවුරුදු 6ක් නොකා නොබී උපින්ද ලෞතර බුද්ධත්වයට ගන්නනේ දැන් ගත්තා. දැන් වෙන වැඩක් නැහැ. කරුණා කරලා පිරිනිවන් පාන්න කියලා තර්ජනය කරන මාතෙවිලා. කරුණා කරලා පිරිනිවන් පාන්න. මොකද ලෞතර බුදුරජාණන් වහන්සේ කියනවා මේ ලෝක ධාතුවේ ආර්ය සීලයට ආර්ය සමාධියට ආර්ය ප්‍රඥාවට ආර්ය විමුක්තියට ආර්ය ඥාන දර්ශනයන්ට අධිපති ලෞතර බුදුරජාණන් වහන්සේ කියලා.
එහෙමයි.
ලෞතර බුදුරජාණන් වහන්සේට වඩා අධිපතියෙක් නැහැ ඒ අංශේ. ඒ වගේමයි ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝක ධාතුවේ කාමයන්ට අධිපති බලයට අධිපති වසවර්ති දිව පුත්‍රයා කියලා. බුදුරජාණන් වහන්සේට ඒ අධිපති භාවය නැහැ. බලයට අධිපති භාවය බුදුරජාණන් වහන්සේට නැහැ. කාමයන්ට අධිපති භාවය බුදුරජාණන් වහන්සේට නැහැ. බලයට අධිපති භාවය දරන්නේ කාමයන්ට අධිපති භාවය දරන්නේ වසවද්ද දිව්‍ය පුත්‍රයන්. එතකොට වසවද්ද දිව්‍ය පුත්‍රයා ලෝකේ බලයට අධිපති භාවය දරන වසවද්ද දිව්‍ය පුත්‍රයා බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා පැය 24ක් යන්නේ ඉස්සෙල්ලා බුදුරජාණන් වහන්සේ ජයශ්‍රී මහා බෝධි මූලයේ ඉදිරියට ඇවිල්ලා කියනවා දැන් පිරිනිවන් පාන. ඔබට දැන් කාර්යය මේ වෙලාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා වසවත්තිය ඔබ කියන පළියට මම පිරිනිවන් පාන්නේ නැහැ. ඔබ ඔය කර්ජණය මගේ පයට පෑගෙන දුහුවිල්ලක් තරම්වත් මං ගණන් ගන්නේ නැහැ.
එහෙමයි.
මම මේ අවබෝධ කළා වූ ධර්මයේ ලෝකයට දේශනා කරන තුරු මේ අවබෝධ කළා වූ ධර්මයේ ලෝකයට දේශනා කරලා මේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වණක් පිරිස ගොඩනැගෙන තුරු ඒ අය මේ ධර්මයේ අවබෝධයන් ලබන තුරු ඒ අවබෝධය තුලින් සාමීචි පටිපන්න ගුණය ඔස්සේ මේ ධර්මයේ ලෝකයාට දේශනා කරන තුරු මාර්ය මම පිරිනිවන් පාන්නේ නැහැ කියනවා. හරිද මේ කියන්නේ? බලයට අධිපති කාමයන්ට අධිපති වසවර්තියටයි කියන්නේ. ඒ බුදුරජාණන් වහන්සේගේ සිංහනාදී ඉදිරියේ වසවර්තියට පලා යෑම හර වෙන දෙයක් කරන්න තිබ්බේ ධර්මයේ ශක්තිය. බුදුරජාණන් වහන්සේගේ ධර්ම ශක්තිය, සීලේ ශක්තිය, සමාධියේ ශක්තිය, ප්‍රඥාවේ ශක්තිය, විමුක්තියේ ශක්තිය, ඥාන දර්ශනයන්ගේ ශක්තිය. ඒතර මේ ශක්තිය අපි පිළිගන්න ඕනේ. වර්තමානයේ මේ ලෝක ධාතුවේ මේ ලෝකයේ තුල බලවත්ම තර්ජණයට ලක් වෙලා තියෙන එකම රටයි මේ අපේ රට නෝ. මේ රට තරම් තර්ජණයට ලක් වෙච්ච වෙන කිසිම රටක් නැහැ. මේ ලෝකේ ඉන්න අවිද්‍යාවාදී බලවේග, එහෙම නැත්නම් අධර්මිෂ්ඨ බලවේග, වංචාකාරී බලවේග, මංකොල්ලකාරී බලවේගවල එකම ගොදුර බවට අද මේ රටපත් වෙලා තියෙන්නේ. ඇයි මේ රටපත් වෙලා තියෙන්නේ? මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනයත්, ඒ ශාසනය තුලින් හික්මුණ මේ සිංහල බෞද්ධ සංස්කෘතියත් නිසා. මේ ක්‍රිස්තියානි ජනතාව, හින්දු ජනතාව, මුස්ලිම් ජනතාව සමගියෙන් ජීවත් කරන මේ සිංහල බෞද්ධ සංස්කෘතිය නිසා. ඒ නිසා මේ සංස්කෘතියට ඒගොල්ලෝ කැමති නෑ. අපේ රටේ ජනතාව තුළ තියෙන සහජීවනයේ, ජනතාව තුළ තියෙන මිත්‍රත්වයේ, සමගියට ඒගොල්ලෝ කැමති නෑ නෝනේ. ඒ වගේම මේ සම්මා සම්බුද්ධ ශාසනයේ අර්ථයන්ට ඒගොල්ලෝ කැමති නෑ. ඒගොල්ලන්ට මොකද මේ සම්මා සම්බුද්ධ ශාසනයයි නෝනා සුගතිය ගැන මේ ලෝකේ කියලා දෙන එකම ධර්මය. මේ සම්මා සම්බුද්ධ ශාසනයයි දුකෙන් මිදෙන්න පුළුවන් සෝවාන්, සකෘදාගාමි, අනාගාමි, අරියත් මාර්ගයන් කියලා දෙන එකම ශාස්ත්‍රය. මේ සම්මා සම්බුද්ධ ශාසනයයි සිල්පද බහ ගැන කියලා දෙන එකම ශාස්ත්‍රය. මේ සම්මා සම්බුද්ධ ශාසනයයි කුසල් ලකුසල් හඳුන්වලා දෙන එකම ශාස්ත්‍රය. මේ සම්මා සම්බුද්ධ ශාසනයයි නෝනා සුගතිය දුගතිය අපිට හඳුන්වලා දෙන එකම ධර්මය. මේ සම්මා සම්බුද්ධ ශාසනය විතරයි සතර අපායක් මතු කරලා පෙන්වන්නා වූ එකම ආගම. නමුත් නෝනා මේ පංච උපාදානස්කන්ධය කෙරෙහි අර ඇසෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, ශරීරෙන්, මනසින් ගලාගෙන යන්නා වූ තුෂ්ණාවේ සැඩ පහරට අහුවෙච්ච නෝනා මේ තුෂ්ණාවේ කරවැටක් ගිලිලා තියෙන අවිද්‍යාවාදී මේ ලෝකේ නෝනා මේ ධර්මයට කැමති නැහැ. ඒගොල්ලන්ට ඕනේ පංචශීල් පද පහ ගැන කියන්නේ නැති ආගම. ඒගොල්ලන්ට ඕනේ කුසල් මූලයන් ගැන කියන්නේ නැති, අකුසල් මූලයන් ගැන කියන්නේ නැති ආගම. ඒගොල්ලන්ට ඕනේ සුගතිය දුගතිය පෙන්වන්නේ නැති ආගම. ඒගොල්ලන්ට ඕනේ නෝනා දුක මතු කරලා පෙන්වන්නේ නැති ආගම. ඒගොල්ලන්ට ඕනේ කාලා බීලා විනෝද වෙලා නටලා සතුටු වෙලා ජීවත් වෙලා මැරිලා නැවත උපදින්නේ නැති ආගම. ඉතින් ඒගොල්ලන්ට දැන් හරි ප්‍රශ්නයක් නේද? එහේ මේක තියෙන කාක්කල් මේ මිනිස්සු සැප විඳින්න බෑ. ඒක තියෙන සංස්කාර සැප විඳින්න බෑ. ඒ නිසාම අර අවිද්‍යාවාදී කණ්ඩායම් නොනා බලවත් වූ පීඩනයක් මේ ධාතුවේ දෙකල්ල කරනවා. නමුත් ඒකල හේතුඵල ධර්මය. මොකද හේතුඵල ධර්මයේ ඒගොල්ලන්ගේ ඉන්ද්‍රිය ධර්මයන්ගේ බිඳුවට බැහැීම. වෙන දෙයක් නෙමෙයි. ඒකට ඒක තුලින් අපි ඒගොල්ලන්ට දේශ කළා හරියන්නේ නැහැ. එහෙනම් අපි දකින්න ඕනේ ජාතියක් හැටියට, රටක් හැටියට නොනා නිරේතුරුවම ලෞතුරා බුදුරජාණන් වහන්සේදා සිංහ නාද කරන්නේ බලයට අධිපති වසවර්තින් මාර්ගයටයි. එනිසා මුළු ලෝකෙම නැගී හිටියත් නොනා අපි ධන නමන් නැතුව ධර්මයේ ශක්තිය තුලින් මූණ දීමේ හැකියාව අපිට තියෙනවා. ඒ ශක්තිය බුදුරජාණන් වහන්සේ ධර්මයේ තුලින් අපිට දීලා තියෙනවා. ඒ ධර්මයේ ශක්තිය අපි ලබන්නේ ආරෂ්ඨාංගික මාර්ගයේ ශක්තිය තුලින්. ඒ විශ්වාසය අපිට තියෙන්න ඕනේ. එක්තරා අවස්ථාවක අජාසත් රජතුමා නෝනා එදා දඹදිව හිටපු ශක්තිමත්ම රජතුමා. අජාසත් රජතුමාගේ ඇමතිවරු දෙදෙනෙක් අඬ ගහලා කියනවා අජාසත් රජතුමාට, අපි දැන් අර වජ්ජීන්ගේ දේශය ආක්‍රමණය කරන්න යන්නේ. අපි දැන් උදානම් හමුදාව ඔක්කොම සූදානම් කරගෙන ඉන්නේ වජ්ජී දේශය ආක්‍රමණය කරන්න. නමුත් ඊට ඉස්සෙල්ලා බුදුරජාණන් වහන්සේට ගිහිල්ලා කියන්න කියනවා. මහ ඇමතිට අඬ ගහලා කියනවා ඔබ යන්න බුදුරජාණන් වහන්සේ හමු වෙන්න අජාසත් රජතුමා වන්දනා කළා කියලා කියන්නේ? කියලා කියන්නේ අජාසත් රජතුමා මේ වජ්ජීන්ගේ දේශය ආක්‍රමණය කරන්න යන්න කියලා. කියලා බුදුරජාණන් වහන්සේගේ අදහස දැනගෙන ඉන්න කියනවා. ඒ වෙලාවරේ ඇමතුවරු දෙන්න ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට කියන භාග්‍යවතුන් වහන්සේ අජාසත් රජතුමා ඔබ වහන්සේට වන්දනා කළා සැප දුක් විමසුවා. එහෙම විමසලා මෙන්න මෙහෙම කියන්න කිව්වා මොකද්ද? අජාසත් රජතුමා වජ්ජීන්ගේ දේශය ආක්‍රමණය කරන්න සියල්ලම සූදානම් කියලා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට කියනවා ආනන්ද ඔය වජ්ජීන් දවසට තුන් පාරක් රැස් වෙනවා. තේරෙනවද? දවසට තුන් පාරක් රැස් වෙනවා. සමගියෙන් රැස් වෙන්නේ, සමගියෙන් සාකච්ඡා කරන්නේ, සමගියෙන් විසිර යන්නේ. ආනන්ද ඒක ඇත්තක්ද බොරුවක්ද? ඒක ඇත්තක් භාග්‍යවතුන් වහන්සේ කියනවා. ඊළඟට කියනවා ඔය වජ්ජීන් කවදාක්වත් අතීතයේ තමන්ගේ නායකින් පැනෙව්වා වූ නීති කවදාක්වත් අයින් කරන්නේ නැහැ. ඒ නීති විකෘති කරන්නේ නැහැ, වෙනස් කරන්නේ නැහැ. අපේ රටේ වෙලා තියෙන දේ බලන්නකො. මොකද්ද වෙලා තියෙන්නේ? අතීතේ පැනෙව්වා වූ නීති වෙනස් කරලා නේද මේ බලවත් අනතුරු කරා මේ ගිහිල්ලා තියෙන්නේ?
එහෙමයි.
අතීතේ පැනෙව්වා වූ නීති වෙනස් කරනවා. සප්ත අපරිහානී ධර්මයන්ගේ එක ධර්මයක් අතීතේ පැනෙව්වා වූ නීති රීති වෙනස් කරන්නේ නැහැ. නීති රීති වෙනස් කරන්නේ නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ යනවා ආනන්ද ඒ අය අතීතේ පැනෙව්වා වූ නීති වෙනස් කරන්නේ නැහැ, භාග්‍යවතුන් වහන්සේ වෙනස් කරන්නේ නැහැ කියනවා. ඊළඟට අහනවා මේ වජ්ජීන් තමන්ගේ රටේ ජීවත් වෙන ලැදරියගේ පටන් ගැහැණු අතදරුවාගේ පටන් වැඩිහිටි කාන්තාව දක්වා සුරක්ෂිතභාවය ආත්ම ගරුත්වය ආරක්ෂා කරනවා නේද කියලා. මේකම නෝනා මේ බලවත් තැනක් මේ රාජ්‍යයක දියුණුවක. අපේ රටේ නෝනා අතදරුවාගේ පටන් මහලු අම්මා දක්වා අනාරක්ෂිතයි. පාසල් දරුවෝ කාන්තා පාසල්වල පාසල් දරුවෝ බලවත් අනතුරු කරා යනවා. බලවත් අනතුරු කරා යනවා. තේරෙන්නේ? එක තාත්තා කෙනෙක් ඇවිල්ලාගෙන තමන්ගේ දරුවා ඉගෙන ගන්න අටේ පන්තියේ. අනේ අටේ පන්ති ඉගෙන ගන්න දරුවා ගැබ් ගැනීම නිසා පාසලෙන් අයින් කළා කියලා. ගැබ් ගැනීම නිසා. තව දරුවෙක් තව කෙනෙක් එක්ක ගිහිල්ලා සුමාන ගානක් ඉඳලා එයා ඇවිල්ලා එයාත් පාසලෙන් අස්කලා කියලා.
එහෙමයි.
දරුවා බලවත් අනතුරු කරා සමාජ ගමන් කරනවා. ගැහැණු දරුවා කියන්නේ අනාගතේ අම්මා. අනාගතේ මාතෘත්වය. ඒ අනාගතේ මාතෘත්වය විනාශ වුණාට පස්සේ නෝනා ආයිමත් කතා කරගන්න සීලාචාර ධර්මයක් ලෝකේ නැහැ.
එහෙමයි.
තේන්න. සීලාචාර ධර්මයක් නැහැ. ඒ නිසාම නෝනා බලවත් ආකාරයෙන් මේ ධර්මතාවයන් සමාජෙන් බැහැර වෙලා තියෙනවා. ඒ නිසා වජ්ජීන්ගේ දේශය ආක්‍රමණය කරන්න කියන කාරණේදී මේ සප්ත අපරිහානී ධර්මයන් සියල්ලෙන්ගම වජ්ජීන් ශක්තිමත් නෝනා. ඒගොල්ල සංඝයාට උපස්ථානය කරනවා, විහාර දේවාල නඩත්තු කරනවා. ඒ නිසාම බුදුරජාණන් වහන්සේ කියනවා වජ්ජී දේශය ආක්‍රමණය කළා කවදාකවත් අජාසත් රජුමාර දිනන්න බැහැ කියලා. දිනන්න බැහැ කියනවා. මොකද ඒගොල්ලන්ගේ ධර්මයේ ශක්තිය වැඩි, කුසල් ශක්තිය වැඩි, ජනතාවගේ පිනේ ශක්තිය වැඩි. මොකද ගහගන්නේ නැහැ, රණ්ඩු වෙන්නේ නැහැ, බැනගන්නේ නැහැ, සමගියෙන් රැස් වෙන්නේ. අර ගැහැණු දරුවෝ කාමයේ වර්ධවා ඇසිරීම වලට යොමු කරන්නේ නැහැ, නිරයතුරුව මාතෘත්වයේ අගේ වැඩෙනවා. තේන්න. නමුත් නුනා ඔය එකක්වත් අපේ සමාජෙ වැඩෙන්නේ
නැහැ.
ඈ රැස් වුණොත් රණ්ඩුවා. ඈ රැස් වුණොත් ගහගත්තා. රැස් වෙන පමණට නෝනා අනිවාර්යෙන්ම අකුසල්මයි කරගන්න. ගැහැණු දරුවන්ගේ ආරක්ෂාව කියන කාරණේදී බලවත් ආකාරයෙන් ඒ දරුවන්ව නෝනා අනතුරු කරා ගමන් කරන සමාජයක්මයි ලෝකෙ බිහි කරලා තියෙන්නේ. අනතුරු කරා ගමන් කරන සමාජයක්මයි. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ කියනවා ඔය අජාසත්තට කවදාකවත් ඕක දිනන්න උමක ශක්තියෙන්ද නෝනා? ධර්මයේ ශක්තිය. ධර්මයේ ශක්තිය. එහෙනම් ජාතියක් හැටියට නෝනා මේ ධර්මයේ ශක්තිය අපි ජීවිතයට එකතු කරගන්න ඕනේ. රාජ්‍යයේ රාජ්‍ය ප්‍රතිපත්ති ඉන්නවට මේ ධර්මයේ ශක්තිය එකතු කරගන්න ඕනේ. මුළු සමස්ත ලෝකයාම මේ සිංහල බෞද්ධ සංස්කෘතියේ මේ උදාර සමගියට එහෙම නැත්නම් මේ සදාචාර සීලාචාර ධර්මයන් විනාශ කරන්න මතුවෙද්දී නෝනා ධන ගැනීම නෙමෙයි කළ යුත්තේ. ධර්මයේ ශක්තිය තුලින් මුහුණ දීම. මොකද බුදුරජාණන් වහන්සේ ධර්මයේ ශක්තිය තුලින් බලයට අධිපති වසවර්ති මාරයාට මුහුණ දෙනවා. අර වජ්ජීන් සප්ත අපරිහානී ධර්මයන්ගේ ශක්තිය තුලින් අජාසත් රජතුමාට මුහුණ දෙනවා. ඒ නිසා මේ මොහොතෙත් ඒ ශක්තිය අපි සතුව තියෙනවා. මේ කර්මය කර්මඵල විශ්වාසය කියන කාරණය තුලින් නොනා අපි මේ ශක්තිය ජීවිතයට දරා ගන්න. ඒක කර්මය කර්මඵල විශ්වාසය ජීවිතයට ගත්ත කෙනා කවදාක්වත් කොතනකවත් ගැටෙන්නේ නැහැ. එයාට කෙනෙක් පාරක් ගැහුවත් එයා දකිනවා මං සංසාරේ කෙනෙකුට පාරක් ගහලා ඇති. එයා ඒකට ගැටෙන්න යන්නේ නැහැ. එයා ඒකට ද්වේෂය ඇති කරගන්නේ නැහැ. අන්න අර ගහපු පාර තුලින් එයා මොකද දකින්නේ? ධර්මය මතු කරගත්තා. එයාගේ ඉන්ද්‍රිය ධර්මයන්ගේ ශක්තිය මතු කරගත්තා. ඒ නිසා නිරේතුරුව නොනා කර්මය කර්මඵල විශ්වාසයට අදාළව දකින්න කියලා. ඊළඟ කාර්යය නිරේතුරුව පටිච්ච සමුප්පන්න උපතක් තියෙනවා කියන විශ්වාසය ඇති කරගන්න කියලා. අද වර්තමාන සමාජයේ නොනා මැරෙනවා කියන විශ්වාසය නැහැ. මැරෙනවා කියන විශ්වාසය නැහැ. මැරිලා නැවත උපදිනවායි කියන විශ්වාසය නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙට පහළ වෙන්නේ මරණය අවමංගල්‍යයක් කරන්න නෙමෙයි. මරණය අවමංගල්‍යයක් කරන්න නෙමෙයි. මරණය මංගල්‍යයක් බවට පත් කරන්න. එතකොට එහෙමනම් අපි දක්ෂ වෙන්න ඕනේ නෝනා මේ බුදුදහම උපයෝගී කරගෙන මේ සම්මා සම්බුද්ධ ශාසනය උපයෝගී කරගෙන අපේ මරණය මංගල්‍යයක් බවට පත් කරගන්න. නමුත් අපි ඒක කරන්නේ නැහැ. මරණය අවමංගල්‍යයක් බවට පත් කරගෙනම ඒ නිසාම නෝනා මැරෙනවා කියන කාරණේ හිතන්න දක්ෂ නැහැ.
සමාවෙන ස්වාමින්වහන්ස, මරණය මංගල්‍යයක් කර ගැනීම කියලා කියන්නේ දැන් මේ දක්වා ඔබ වහන්සේ අපට පැහැදිලි කරන ලද සියලුම කාරණා හොඳින් අවබෝධ කර ගැනීම කියන කාරණේද අපි
කියන්නේ? ඒ සම්මාදිට්ඨිය අර්ථයන්තික ශක්තිමත් කරගත්ත නම් මරණය මංගල්‍යයක්.
එහෙමයි. එහෙමයි
සම්මා. මරණය මංගල්‍යයක්. තේන්නේ? සම්මාදිට්ඨිය අර්ථයන්තික ශක්තිමත් කරගත්තා නම්.
එහෙමයි.
මොකද එයා කර්මය කර්මඵල විශ්වාසය දන්නවනේ. තෙරුවන් කෙරෙහි සද්ධාව එයාට තියෙනවා. එයා බුදුරජාණන් වහන්සේගෙන් බැහැරට යන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ එපා කිව්ව දේ කරන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ යමක්ද කරන්න කියන්නේ ඒ දේ එයා කියනවා. ඒ දේ කරනවා එයා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තමන් යම් කාය කර්මයක් කරනවා නම් තේනම්.
එහෙමයි.
තමන් කාය කර්මයක් කයෙන් සිදු කරගන්නා වූ යම් කර්මයක් කරනවා නම් ක්‍රියාවක් කරනවා නම් හිතන්න ඒ ක්‍රියාව තමාට අහිත පිණිස හේතු වෙනවද කියලා. අනුන්ට අහිත පිණිස හේතු වෙනවද කියලා හිතන්න කියනවා. ඒක තමාටත් අහිත පිණිස හේතු වෙනවා නම් ඒක අනුන්ටත් අහිත පිණිස හේතු වෙනවා නම් ඒක කරන්න එපා කියනවා. සද්දාව. දැන් යමෙක් තමන්ටත් අහිත පිණිස දෙයක් කරනවා නම් අනුන්ටත් අහිත පිණිස දෙයක් කරනවා නම් නෝනා එතන සද්දාව තියෙනවද?
නැහැ.
බුදුරජාණන් වහන්සේ කිගෙන්නේ බැහැර වෙලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔබ යම් කයෙන් යම් කර්මයක් කරනවා නම් ක්‍රියාවක් කරනවා නම් ඒක ඔබට යහපත උදෙසා හේතු වෙනවනම් අනුන්ටත් යහපත උදෙසා හේතු වෙනවනම් බුදුරජාණන් වහන්සේ කියන එක කරන්න කියලා. අන්න ධර්මය, අන්න සද්ධාව. එතන තමයි සද්ධාව. ඒ වගේම දෙවනුව බුදුරජාණන් වහන්සේ කියනවා ඔබ යම් වචී කර්මයක් කරනවා නම් වචනයෙන් යම් දෙයක් ප්‍රකාශ කරනවා නම් ඒ දේ ඔබටත් අහිත කරනවා. තේරෙනවද? අනුන්ටත් අහිත කරනනම් ඒක කරන්න එපා කියනවා. ඒක මුසාවාදයක් නම් පිසුනා වාචනම් පරුසා වාචා සම්පප්පලාපනම් ඒක තමාට හිත කරද අනුන්ට හිත කරද කරන්න එපා කියලා. ඒ වගේම යම් වචනයක් ප්‍රකාශ කරද්දී ඒක තමන්ටත් හිත කරනම් අනුන්ටත් හිත කරනම් බුදුරජාණන් වහන්සේ කියන එක කරන්න කියලා. ඒ වගේම යම් මනෝ කර්මයක් කරනවා නම් ඒක ලෝභ දේශ මෝහනම් ඒකෙන් තමාටත් අහිතක් නම් අනුන්ටත් අහිතක් නම් කරන්න එපා කියලා. එහෙනම් දැන් මේ සද්ධාව ගැනයි මම කියන්නේ. සද්ධාව කියන්නේ උතරයි නෝන. සද්ධාව සකස් වෙච්ච කෙනා බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම් එහාට යන්නේ නැහැ. එයා දකිනවා සංසාරයේ සාරා සංක කල්ප ලක්ෂ සියක් කෝටි ප්‍රකෝටි ගානක් ආවා වූ ගමන. ඒ ආවා වූ ගමනේදී දෙයියනේ අවුරුදු 70ක ජීවිතයක් මට ලැබිලා තියෙන්නේ. අවුරුදු 70ක් 75ක ඕක තමයි උපරිමේ. ඒ අවුරුදු 75නොත් දැන් අවුරුදු 30ක් 40ක් ගෙවිලා ඉවරයි. තව තියෙන්නේ අවුරුදු 30යි 35යි. මේ අවුරුදු 30-35 මම බුදුරජාණන් වහන්සේ උදෙසා ජීවත් වෙනවා කියන තැනට එනවා නෝන. ඒකයි සද්ධාව. මොකද මෙච්චර කාලයක් අපි බුදුරජාණන් වහන්සේ කිව්වේ තැනට ඇවිල්ලා නැහැ. අවුරුදු 20,000, අවුරුදු 40,000, අවුරුදු 60,000 දීර්ඝ වූ ආයුෂ අපිට තිබුණා. නමුත් අපි කවදාකවත් බුදුරජාණන් වහන්සේ කිව්වේ තැන ඉඳලා තාමුතුම් සෝවාන් ඵලය පැත්ත දිශාවට ගියේ යා නුවණින් දකිනවා. සංසාර බය, සංසාර ගැඹුර, සංසාර දුරත් එක්ක යා නුවණින් දකිනවා මම මේසා දීර්ඝ භව ගමනක් ආවා. මෙච්චර දීර්ඝ ආයුෂයන් වින්දනය කළා. නමුත් මට මේ ජීවිතය ලැබිලා තියෙන අවුරුදු 65ක් 70ක ජීවිතයක් ඒකෙනුත් දැන් අඩක් ගෙවිලා ඉවරයි. මම මේ අවුරුදු 35 බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අදාළව ජීවත් වෙනවා කියන තැනට එනවා නෝන. සද්ධාව ඒකයි. සද්ධාව. අපි තාම එතෙන්ට ඇවිල්ලා නැත්නම් නෝනා තාම අපි සද්ධාව සකස් කරගෙන එකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මහා පොළවෙන් පස්වල්පයන් නියසිලට අරගෙන මෙපමණයි ලෝකේ සද්ධාව සකස් කරගෙන ඉන්නේ කියලා. බුදුරජාණන් වහන්සේ වැරදි කාය කර්ම කරන්න එපා කියද්දි තාමත් අපි කරනවා. මොනවාද කාය කර්ම? සතුන් මරන්න එපා කියද්දි, සොරකම් කරන්න එපා කියද්දි, කාමයේ වරදවා ඇසෙන්න එපා කියද්දි තාම අපි ඒක කරනවා. ඒ වගේම මුසාවාදා, පිසුනා වාචා, පරුසා වාචා, සම්පප්පලාපා එපා කියද්දි තාමත් අපි ඒක කරනවා. ලෝභ දේශ මෝහ වඩන්න එපා කියද්දි තාමත් අපි ඒක වෙනනවා. තමන්ගේ හෘද සාක්ෂියට තට්ටු කරලා අහන්න. බුදුරජාණන් වහන්සේ එපා කිව්ව දේ අපි තාම කරනව නේද කියලා. බුදුරජාණන් වහන්සේ එපා කිව්ව දේ අපි තාම කරනව නම් අපි සද්ධාවට ඇවිල්ලාද? 365 දවසේම පන්සලට ගියත් අපි සතුන් මරීම, සොරකම් කිරීම, කාමයේ වර්ධව ඇසිරීම කරනවා නම් නෝනා සද්ධාම අපිට ඇවිල්ලාද? අපි සතුන් මරනවා කියන කාරණේ සත්තු මැරීම විතරක් නෙමෙයි. ගෙදර මහත්තයාට හිංසාකාරීව කතා කරනවා නම් නෝනාට හිංසාකාරීව කතා කරනවා නම් වැඩ කරන දරුවාට හිංසාකාරීව කතා කරනවා නම් සේවක පින්වතාට හිංසාකාරීව කතා කරනවා නම් එතන පළවෙනි ශිල්පදයේ දුර්ලභයි. ඒක කාමයේ වර්ධනය ඇසිරීම කියන කාරණේ නෝනාද විනෝදාංශයක් සමාජෙට. අද ඒක විනෝදාංශයක් බවට පත් වෙලා
තියෙනවා.
ඒතර මේක විනෝදාංශයක් බවට පත් වෙන්න මොකද්ද දුර්වල වෙන්නේ? සද්ධාව දුර්වලයි. බුදුරජාණන් වහන්සේ කිව්වේ එතන එපා කියන කාය කර්ම හොය හොයා හොය හොයා හොය හොයා යනවා. එපා කිව්වේ වචී කර්ම හොය හොයා හොය හොයා යනවා. මේ සෙලෙවුරල් දුරකටනයක් අතේ තියන සමහර ළඟ මම දැක්ක මේ ළඟදී බස් එකේ වාඩිලා ඉන්න මහත්මයෙක් තුනක් තියෙනවා. තුනයි. නෝනා ඇයි මේ? නෝනා මොනවද මේ කරන්නේ? වැරදි වචී කර්ම. මුසාවාද පිසුනාවාද පරුසාවාද සම්බප්පලප. මම පැවිදි වෙන්නේ අවුරුදු 44 නෝනා. මම අවුරුදු 44 පැවිදි වෙන්නේ 2007. 2007 කියන්නේ මහ කාලය නෙමෙයිනේ. මගේ අවුරුදු 44 ජීවිතයේදී මාත් නෝන මම සමාජයේ පන්සලේ ඔය අප්‍රමාණ වගකීම් දරලා
තිනවා.
කවදාක්වත් මම ඔය සෙලිවුර දුරකතනය මගේ අතින් පාවිච්චි කළා? ඔබතුමිය ඔය දුරකතනේ මට දීලා මට කෝල් එකක් ගන්න කිව්වොත් මම ඔය දුරකතනේ කෝල් එකක් ගන්න දන්නේ නැහැ. මම ලැජ්ජ නැහැ ඒක කියන්න පුතේ. මම ලැජ්ජ නැහැ ඔබට ඒක කියන්න. ඔබ ඔය දුරකතනේ මට දීලා මට ටෙලිෆෝන් කෝල් එකක් ගන්න කිව්වොත් මම දන්නේ නැහැ. මගේ ප්‍රාතිමෝක්ෂ සීලය දිවුරලා මං කියන්නේ. මම දන්නේ නැහැ. නමුත් මං අනුන්ට කියලා පණිවිඩ ගන්නවා. ඔබ ඔය දුරකතනේ දුන්නට මං පණිවිඩයක් ගන්න දන්නේ නැහැ. ඕකෙන් SMS එකක් ගහන්න කිව්වොත් මම දන්නේ නැහැ. මේ ළඟදී නෝන කෙනෙකුයි මහත්තයෙකුයි ඇවිල්ලා බලවත් චෝදනාව නෝනා මට කියනවා මහත්තයා ටෙලිෆෝන් මේ ෆෝන් එකේ චැට් කරනවලු මේ ගෑන් ළමයිද නෝනා චැට් කරනවා කියන කාරණේ මම දන්නේ මට අහන්නත් බෑ ඉතින් මම කොහොම හරි ප්‍රශ්නේ निराකරණය කළා මං ඊට පස්සේ මහත්තයෙක් ආවම මෙව්වා මේ චැට් කරනවා කියන්නේ මොකද්ද කියලා එතකොට තමයි මේ මහත්තයා මට මේක කියලා දුන්නේ ඉතින් දැන් ඔය වගේ ප්‍රශ්නේ නෝනා මම අද්දුරකතනය පාවිච්චි කළා නෑ අවුරුදු 44 වෙනකම් මම අවුරුදු 27 6 වගේ වයසේදී මං ඔය කඩුවෙල ප්‍රාදේශීය සභාවට ඡන්දෙ ඉදිරියෝ ඒ වෙලාවේ මගේ තාත්තා මට 32 ශ්‍රී ලෑන්ඩ් රෝවර් ජීප් එකකුයි ටෙලිකොම් දුරකථනයකුයි අරන් දුන්නා. ඔහේ දුරකථනයේ තමයි මම අවුරුදු 44 වෙනකම් පාවිච්චි කළේ.
දෙන්න.
ඒක දැන් අර සහෝදරය ළඟ තියෙනවා. ඔය ඕක තමයි අවුරුදු 44 වෙනකම් පාවිච්චි කළේ. නමුත් එතකම් මන් නොනා ඔය දුරකථනේ දැන් දුන්නත් මම දුරකථනයෙන් තුමා කරන්නේ දන්නේ නැහැ. ඒකයි මම මෙතෙන්ට ආවේ.
සමවෙන සමින්වහන්ස එක්තරා ආරණ්‍යවාසී ස්වාමින්වහන්සේ නමක් ප්‍රකාශ කළා ස්වාමින්වහන්සේලා බොහෝමයක් ශාසනය හැර යන්නට ප්‍රධානතම හේතුව දුරකතනය කියලා.
වෙන්නේ නැති දුරකතනය කියන්නේ ලෝකෙවලේ.
එහෙමයි සම.
දුරකතනය කියන්නේ ලෝකෙ. දැන් මාසයක් නැහැ මම ඉන්නේ වනවාසයේ කුටියක මහත්තුරු දෙන්නේ කරන් ආවන උන අඟල් 24 ඉතර ලොකු සූර්ය කෝෂයක්. දිගපළල අඟල් 24 ඒ පැකින් දාක්ව තාම කඩලා නැති අලුත් සූර්ය කෝෂයක්. දැන් ගෙනල්ලා මේ කුටියට හයි කරන්න හදනවා. මම කරුණා කරලා මේක අරන් මේ වනවාසී කුටිවල සංස්කෘතියක් තියෙනවා. මේ කුටිවල සංස්කෘතිය බිහිකලේ කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේගේ පටන් අතීතයේ සිට රහතන් වහන්සේලා මේ කුටි සංස්කෘතිය බිහිකලේ.
එහෙමයි.
මේ කුටි සංස්කෘතිය පෝෂණය වුණේ මහා සංඝරත්නයේ ප්‍රාතිමෝක්ෂ සීලේ. එෂා මේ කුටි සංස්කෘතියේ නෝන වර්තමාන ස්වාමීන් වහන්සේලා දන්නේ නැහැ. මේ කුටි සංස්කෘතියේ එක දෙයක් තමයි ලම්පෑරුම. ඊළඟ දේ තමයි අර ලෑලි යන්නේ කොට ලෑලි යන්නේ ඊළඟ දේ තමයි අර කොට පුටුව. තේනද? දෙපැත්තේ ඇඳ දෙක තියෙන පුටුව. දර මැස්ස, දර ලිප. මේවා නෝන මේ කුටි සංස්කෘතිය. නමුත් වර්තමානයේ මොකද්ද කරන්න ඕන? ලන්තෑරුම් කුටි වලින් අයින් කරනවා. ඇයි? සත්තු පිච්චෙන්නේ. නෝන ලන්තෑරුමට සත්තු පිච්චෙන්නේ නෙමෙයි අපි ලන්තෑරුම් පත්තු කරන්නේ. ඒක නිගන්ධ දෘෂ්ටිය. අපි ලන්තෑරුම පත්තු කරන්නේ අපේ චේතනා හම්බික්ක මේ කම්මං වදාමි චේතනාවට අදාළව බුදුරයන් වහන්සේ කර්මයේ පනවන්නේ. ඒතර අපි ලන්තෑරුම පත්තු කරන්නේ ආලෝකයේ උදෙසා. ඒතර ලන්තෑරුමට සත්‍ය පුච්චුණාට අපිට කරන්න දෙයක් නැහැ. බුදුරයන් වහන්සේ මේ සූත්‍රගත ධර්මයේදී දේශනා කරන බුදුරයන් වහන්සේ රාත්‍රියේ සක්මන් කරනවා සක්මනේ. ලොකු පන්දමක් දැවිලා තියෙනවා. බුදුරයන් වහන්සේ මේන පළඟටි ඇවිල්ලා මේ පන්දමට පිච්චෙනවා. ඒ වෙලාවේ බුදුරයන් වහන්සේ සූත්‍රයක් දේශනා කරනවා කාමයට වහවැටුණු මිනිසයා මේ ඵල ගැටියන්සේ විනාශයට පත් වෙනවා කියලා. එච්චරයි කියන්නේ. බුදුරජාණන් වහන්සේ පන්දම නිවන්න කියන්නේ නැහැ. පන්දම පත්තු කළේ ආලෝකයේ උදෙසා. සත්තු පිච්චෙනවා නම් ඒක යාගේ අකුසල කර්මය. ඒක අපිට කරන්න දෙයක්. ඒතොර නෝන අර සත්තු පිච්චෙනවා කියන කාරණේ නිගන්ත දෘෂ්ටියක්. තේන්නවද? ඒක බුදුදහමට අදාළ දෙයක් නෙමෙයි.
එහෙමයි.
අපේ චේතනාව ආලෝකයේ උදෙසා අපි පත්තු කළා. එච්චරයි. ඊටුම් එහා දෙයක් අපිට. නමුත් දැන් මොකද කරන්නේ? ලංකෑරුම අයින් කරනවයි සූර්යකෝෂේ දැන්. දැන් මගේ කුටි අර මහත්තු දෙන්නම වහාම පිටකලා වහාම කරුණා කළා ඔය අරන් එනම් එන්න එපා. මං ගියාට පස්සේ මේකේ හයි කරලා තිබ්බොත් මං ආයිමත් ආවොත් මේක ගලවලා මං පන්සලට පූජා කරනවා. ඒ නෝනා මේ සූර්ය කෝෂේ හයි කළාට පස්සේ ඊළඟට අර සූර්ය කෝෂේ බැටරියෙන් ටෙලිෆෝන් චාර්ජ් කරනවා. දැන් අර සංස්කෘතිය විනාශ කරලා හොයන්නේ නැත්නම්. ඒතකොට ෆෝන් එකක් අතේ තියෙනවා නම් නෝනා මම කියනවා මුළු ලෝකයම ඔහු ළඟ තියෙනවා කියලා. මුළු ලෝකයම ඔහු ළඟ තියෙනවා. නමුත් මේට අවුරුදු දෙකකට විතර ඉස්සෙල්ලා ස්වාමින් වහන්සේලාගේ සංඝ ඇසීමකදී තරුණ ස්වාමින් වහන්සේ කෙනෙක් බලවත් විදියට තර්ක කරලා තියෙනවා දුරකතන පාවිච්චි කරන්න එපා කියලා බුදුරජාණන් වහන්සේ කිව්වේ තැන පෙන්නන්නේ කියලා. ඒ කුටිවල ගහලා තියෙන දුරකටන පාවිච්චි කිරීම තහනම් කියලා.
එහෙමයි.
ඒතොර ඒක පනවන්නේ ඉස්සෙල්ලා ඒ ස්වාමීන් වහන්සේ දැඩි විදියට තර්ක කරනවා බුදුරජාණන් වහන්සේ විනය ප්‍රතිමෝක්ෂේ කොතනද කියලා තියෙන දුරකටන පාවිච්චි කරන්න එපා කියලා. ප්‍රතිමෝක්ෂේ පෙන්වන්න තැනක් නැහැ. මොකද බුදුරජාණන් වහන්සේ කාලේ තාක්ෂණය තිබ්බේ නැහැ. නමුත් ලෞතර බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරන නෝනා යම බුදුරජාණන් වහන්සේ කරන්න කියපු දෙයක් තියෙනවා නම් ඒ දෙය කරන්න. විනය පැනෙව්ව නැතුණාට පස්සේ නැහැ. කරන්න කියලා දෙයක් තියෙනවා නම් ඒ දෙය ඊට අදාළ ඊට සමාන දේවල් කරන්න. නමුත් බුදුරජාණන් වහන්සේ එපා කියලා තියෙන දෙයක් හා ඊට සමාන දේවල් කරන්න යන්න එපා. මොකද බුදුරජාණන් වහන්සේට හැම දෙයකටම විනය පනවන්න බැහැ. දැන් බුදුරජාණන් වහන්සේ අපිට මත් වතුර බොන්න එපා කියලා විනයක් පනවනවා. නමුත් බුදුරජාණන් වහන්සේ අපිට අරිෂ්ඨ බොන්න එපා කියලා කියලා නැහැ. නමුත් වර්තමානයේ අරිෂ්ඨවල වැඩිපුර ඇල්කොහොල් දිනනවා නම් ඕනා ඒක අපිට පානය කරන්න බැහැ. මොකද බුදුරජාණන් වහන්සේ මත් වතුර පානය කරන්න එපා කියලා තියෙනවා. එපා කියලා දෙයක් තියෙනවා නම් ඊට සමාන දෙයක් කරන්න එපා කියලා බුදුරජාණන් වහන්සේ අපිට කියනවා.
නේද?
ඒතර බුදුරජාණන් වහන්සේ නිරේතුරුවම අපේ කාමයන් වැඩෙන දේවල් අපිට කරන්න එපා කියලා තියෙනවා නම් ඕනා ඒකයිම සෙලෙවුණු දුරකතන පාවිච්චි කරන්න එපා කියන කාරණේට වචන වලින් තියෙන අවශ්‍යතාවය නැහැ. බුදුරජාණන් වහන්සේ අපිට නැටුම්, ගැයුම්, වැයුම්, සින්දු ඕවා සම්පූර්ණයෙන්ම තහනම් කරලා තියෙනවා. එහෙනම් ඕනා නිරේතුරුවම මං කිසිම ස්වාමින් වහන්සේ කෙනෙකුට වැරදි නම් කියන්නේ නැහැ. මං කියනවා අනේ සාදු සාදු එක දුරකතන නෙමෙයි දෙක තුනක් හරි පාවිච්චි කරන්න කියලා. නමුත් බුදුරජාණන් වහන්සේ කවදාකවත් අනුමත කළේ නැහැ. ඒ වගේමයි අපේ සැබෑ සංඝ අරමුණු කරා අපේ ධර්මයේ අරටුව මතු කරගන්න, චතුරාර්ය සත්‍ය මතු කරගන්න, ප්‍රඥාව මතු කරගන්න, විදර්ශනාව මතු කරගන්න නම් අපිට කවදාකවත් අඩකොටයක්මයි වෙන්නේ.
එහෙනම්
ඒ කාරණේ නම් ඇත්ත. තේන්න? නමුත් කොතනකවත් මන්නම් පාවිච්චි කරන්න එපා කියලා කියන්නේ නැහැ. නමුත් මම ගිහි ජීවිතයේ අවුරුදු 47ක් කාලයක් ගිහි ජීවිතයේ ඉඳලා මං ගමේ වගකීම් සමාජ වගකීම් අප්‍රමාණ කරපු කෙනෙක්. නමුත් මං කවදාකවත් නොවුණා අර gedara dibbe දුරකතනින් පිට මං ගිහින්න. ඒ නිසායි මං අද මෙතන
ඉන්නේ.
ඒ නිසායි මං අද මෙතන ඉන්නේ. මොකද එතනින් අපි මොකද්ද වෙලා තියෙන්නේ? සංඥාවන් කෙරේ තියෙන තෘෂ්ණාවෙන් අපි එදාම බැහැර වෙනවා. සංඥාව කියන්නේ මොකද්ද? හඳුනා ගැනීම. දැන් අපි මොකද්ද මේ දුරකතනය කතේ තියන් කරන්නේ? රටේ ලෝකේ තියෙන සියලුම හඳුනා ගැනීම හඳුනා ගන්න. එයා අඳුන ගන්නවා, මෙයා අඳුන ගන්නවා, දුරකතන ඇතුමත් දුන්නත් ඒක ගබඩා කර ගන්නවා. සමහර අයගේ දුරකතන ඇතුලේ ගබඩා කරපු අංක තියෙනවා 1000 ගන්න. මොනවද මේ?
අඳුනා ගැනීම.
ඉතින් ඕන බුදුරජාණන් වහන්සේ සංඥාව අනිත්‍යයි කියද්දී අපි සංඥාව පසුපස එලෝගෙන 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 යනවා නම් අපිට කවදාකවත් ධර්මයේ අවබෝධයක් තැන් කරෙන්න පුළුවන්ද? ඒක කවදාකවත් වෙන්න බෑ. ඒ නිසා නිරේතුරුව නොනා මේ සෑම දෙයක්ම සකස් වෙන්නේ සම්මා දිට්ඨිය අර්ථයන්ගේ දුර්වලභාවය නිසා. දුර්වලභාවය නිසා මැරෙනවා කියන කාරණේ දකින්නේ නැහැ. සංසාරයේ බුදුරජාණන් වහන්සේ කියනවා අපි මැරුණ වෙලාවේ ගොඩ ගැහුවා වූ මලකඳන් ගොඩ ගිජ්ජකූට පරුටේට වඩා ලොකුයි කියලා. අපි වැරද්දක් කරන්න යද්දී, අපි අකුසලයක් කරන්න යද්දී, අපි සිල්පදයක් බිඳින්න යද්දී දෑස් දෙක පියාගෙන දකින්න ඕනේ දෙයියනේ සංසාරයේ මම මැරිච්ච වෙලාවේ ගොඩ ගැහුවා වූ මලකඳන් ගිජ්ජකූට පරුටේට වඩා විශාලයි කියලා. ඒසා සංසාරයේ මලකඳන් ගොඩ ගහලා තියෙනවා. නමුත් ඒ එකම මලකඳකින්වත් අපි ඒ ජීවිතවලින් ප්‍රයෝජනයක් ගත්තේ නිසා සම්මා දිට්ඨියයි අපිට කියන්නේ, තෙරුවන් කෙරෙහි සද්ධාවයි අපිට කියන්නේ. තව ඉතුරු වෙලා තියෙන ජීවිතෙන් අඩයි, තව ඉතුරු වෙලා තියෙන ජීවිතෙන් කාලයි. ඒ අඩ ඒ කාලය බුදුරජාණන් වහන්සේ කෙරෙහි සද්ධාව ශක්තිමත් කරගන්න කියලා.
ඔබ වහන්සේට ඉතාමත් ගෞරවයෙන් ශ්‍රද්ධාවෙන් අපි නමස්කාර කරනවා. ඔබ වහන්සේට නිරෝගී භාවය ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා. ගෞරවනීය ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේගේ වැඩමවීම 2019 වසරේදීත් අපි අපේක්ෂා කරනවා. ඔබ සියලුම දෙනාට තෙරුවන් සරණයි.